හොඳයි අපි අපේ දහම් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. අද අපිට ලැබිලා තියෙන දහම් ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි එකින් එක අරගෙන ඒ වාට අර්ථවත් වටහා ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගේ දේශනා කොටසක් පෙන්නලා තියෙනවා. නාහං ආනන්ද මුට්ටක් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනා වදාමි. මේක මේ පාඩේ විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේකෙන් කියන්නේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලා වූ සිහි ඇත්තාට මනසේ තේරුම් ගන්න බැරි පුද්ගලයාට ආනන්ද මම ආනාපාන සති භාවනාවක් වදාරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව පිළිහිටන්නේ හරියාකාරව සම්මා ඥානයක් ඇති මුලා වූ සිහියක් නැති සම්මා සතියක් ඇති මනස සිහිනුවණින් යුත පුද්ගලයාට. ඉතින් මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඉතින් මේක අපි හිතලා බලන්න ඕනේ ඇයි එහෙම දේශනා කළේ. මේ මුට්ට සති කියන වචනයෙන් පෙන්නන්නේ මොකද්ද? සතිය මොට වෙලා. සතිය කියන්නේ මොකද්ද? නිවනට හේතු වෙන නිවන තේරුම් ගත්ත දැනගත්ත කෙනෙකුට යම් තමන් කරන කියන හිතන දේවල් කොතෙක් දුරට නිවනට සමීපද? කොතෙක් දුරට නිවනට ආධාරද? ඒක නිවන් මගද කියලා තේරුම් ගන්න බැයි නම් යම් පුද්ගලයෙකුට ඔහුර මේ ආනාපාන සති භාවනාවේ යන්න බෑ කියන එකයි වෙන්නන්නේ. නිවන් දැකීම කරගන්න බෑ. මනස සිහිනුවලින් යුතුව ඕක තෝරා ගන්න බැරි කෙනාට මේ ආනාපාන සති භාවනාව වල්ලා ප්‍රතිඵලයක් ගන්න බෑ කියනවා. දැන් මේකෙදි අද බලාපොරොත්තු වෙන ක්‍රමේ තමයි හුස්ම ඉහළට අරගෙන පහළට හෙළන එක. මේක තමයි ආනාපාන සතිය කියලා අද කරගෙන යන්නේ කවුරු. ඉතින් ඔතෙන්දීම බලන්න ඕනේ අපිට වෙන්නපු ආනාපාන සතිය මොකක්ද කියන එක. ආස්වාස ප්‍රස්වාස කරනවා කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි නාහේ හුස්ම උඩට ගන්න එක ආස්වාස කරනවා. පාත්‍රාත්මික ප්‍රස්වාස කරනකෙ මේ ලෝක සම්මතයේ ඉදක් තිබුණා අදක් තිබුණා මතුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලත් ඔය ආස්වාස කියන වචෙන්ද ඔය අර්ථය තිබුණා. ප්‍රස්වාස කියන්නේ හුස්ම පහ කරනවා කියන එක අර්ථය තිබුණා. ආස්වාස ප්‍රස්වාස කියන්නේ හුස්ම ගන්න එකයි පහ කරන එකයි කියන අර්ථය බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලත් තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් කිසි භාවනාවක් ආනාපානයක් හෝ ආර්යශ්‍රායික මාර්ගයක් ඇතනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්න ඉස්සෙල්ලා අබුද්ධෝත්පාද කාලයක කිසි දවසක ලෝකේ විද්‍යාමානින් නෑ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දැකීමට හේතුකාරක වෙන භාවනාවක් නිකන් හේතු නොවන භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. දැන් උන්වහන්සේ දේශනා කරන සෑම ක්‍රමයක්ම නෛර්යානිකයි හේවත් නිවන කෙරවර කරගෙන පවතින්නේ. එහෙමක අනුගමනය කළොත් ඒකේ අවසානයේ අරිහත් ඵලය. එයින් මෙ පිට නතර කරන භාවනාව බුදුරජාණන් වහන්සේගේ නෑ. එන එකක් කරලා මේකෙන් පස්සේ අනික කරපන් කියලා එහෙම යන හේකුත් නෙමෙයි තියෙන්නේ. නිවන් දැකීම සඳහා යම් ක්‍රමයක් දේශනා කළා නම් 84,000 ක්‍රම දේශනා කළා තියෙනවා. 84,000ක් ධර්මස්කන්ධය කියලා අපි ඒකට කියනවා. එක ධර්මස්කන්ධයක් හරියට තෝරාගෙන ඒක අනුගමනය කරන සතර දහයන් ලැබෙනවා, තේර භාවයටපත් වෙනවා, අරිහත්ත්වයේ ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් දහයන් වලට අමුතු හේකුයි ඒ වගේ මාර්ගඵලයන්ට අමුතු හේතුයි දේශනා කරලා නැහැ. එක ධර්මස්කන්ධයක් තුල ඔය ඔක්කොම තියෙනවා. සම්මා සමාධිය නැති ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. සම්මා සමාධියට ආර්ය චතුර්ථ ධ්‍යානෙ නිකන් ධ්‍යාන සම්බන්ධයි. සම්මා සමාධිය කියන්නේ ආර්ය ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයික ධ්‍යානෙ, තෘතීයික ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන මේ ආර්ය ධ්‍යාන හතර සම්මා සමාධියට අයිති. සම්මා සමාධියට නිකන් තියෙන මාර්ගාංග 8 අත්දැරලා වෙන ක්‍රමයකින් නිවන් දකින්නවා කිව්වොත් එහෙම ක්‍රමයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවන් දකින්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳ ඉස්සෙල්ලත් එක්තරා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තිබුණා. ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට හේතු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කළා පැහැදිලිව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. නමුත් නිවන්ට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් මම පෙන්නලා තියෙනවා. ඒක ඕක නෙමෙයි. එහෙම මෙන්න මේකයි කියලා හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙන දේශනාව පැත්තක තියෙද්දි අපි තවත් යනවා අර අතීතයේ පටන් තිබිච්ච ඒ ලෞකික ආර්යචායක මාර්ගයම බදාගෙන. ඒක තියෙන්නේ ලෝකයේ සුගතියට හේතු වෙන සසර ගන්න නාත්තන්ට ඒක බලයක් නෑ. අවිද්‍යාව තෘෂ්ණා නැති කරන්න බලයක් නෑ. සුගතියට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙනවා. අපායට යන්නේ නෑ. ඒක බලාගෙන ගියොත් සුගතියට යනවා. ඒකයි ඒකේ ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන කරා ගමන් කරනවා. සසර ගමනට යවන්නේ නෑ. මේකයි තියෙන වෙනස. එහෙනම් නිවන කරා ගමන් කරන යන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය අහර දැනගත්තේ නැති කෙනෙක් මුත්ත සතියෙන් තොර වෙලා හිටන් සම්මා සතියටපත් වෙනවා කියන එක වෙන්නේ නෑ. දැන් සම්මා සතිය කුමක් අරමුණු කරේ තියෙන නිවන අරමුණු කරගෙන මේ මග මෙසේ කටයුතු කළොත් කොහොමද නිවන් දකින්නේ? ඒක නිවනට මගක් වෙන්නේ කොහොමද කියලා? අන්න මේ සම්පජානව තෝරාගත්තොත්, සම්පජාන කියන ගුණේ තෝරාගත්තොත්, මනා දැනීමෙන් තෝරාගත්තොත්, සම්පජානයේ තිබුණා නම් ඒක තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි මේක නිවනට හේතු වෙන්නේ. නිවන කියන්නේ මෙන්න මේ සත්‍යය. ඒ සත්‍යය කරා යන්න ලැබුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. අන්න ඒ කාර්යයේ සමාත නුවණේ වැටහෙන්න ඕනේ. එතන තමන් කරන කියන හිතන හැම දෙයක්ම මේ මොහොතේම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේක නිවනට, මේක ලෝකයට. මේ මූලික ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට සම්මා සතියක් හෝ සති සම්පජඤ්ඤ කියන දෙක නැහැ. සිහි නුවණ නැහැ. නුවණ කියන්නේ මේ ලෝකේ රොකට් හදාගෙන හඳට ගියා. අඳුර ලෝකෙට ගියා කිව්වත් ඒක නෙමෙයි මේ නුවණ කියන්නේ. මල පොත අකුරවත් දන්නේ නැහැ කියලා තමයි අපි කතාවට කියන්නේ. ඉගෙන ගත්තේ නැති කෙනෙකුට නුවණ තියෙනවා. මේ ලෝකේ අසාරයි කියලා වතහාගෙන ඉඳන් වතහා ගන්න හැකියාවක් තිබුණා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් විග්‍රහ කරලා බලනකොට ඒ තුලින් තීරණයක් ආව නම් මේ ලෝකේ අසාරයි මට අල්ලා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. තමන්ගේ නුවණ තේරුණා නම් ඒක අහනකොට එහෙනම් මම ගන්න තීරණය මොකද්ද? එබඳු තැනක චන්දරාගයෙන් බැඳිලා කරන කටයුතු වලින් යන්න වෙන්නේ මේ පැත්තට. ඒක අසාර දෙයක් නිසා අත්හැරින් වැළී විදී ආ යුතුයි. එහි නොබැඳිය යුතුයි. මෙන්න මේ කියන ධර්මයේ තේරුම් ගත්ත කෙනාට සිහි නුවණ තියෙනවා. ඒ නුවණ තියෙනවා. ඒ නුවණෙන් යුත පුද්ගලයා මම දැන් මේ හිතන්නේ කියන්නේ කරන්නේ ඒ සත්‍යයට පත් වෙන්නද විනේහ කරද කියලා. මෙන්න මේක තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සිහි තියෙනවා. ඔන්නේ සිහියයි නුවණයි නැති කෙනෙකුට බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය ගැලපෙන්නේ නැහැ. පිටින්නේ නැහැ. ඒකයි මෙතන කිව්වේ. ඉතින් අපි දැනගන්නවා බුදුරජාණන් වහන්සේ කුමද්ද පහ කරන්න කිව්වේ, කුමද්ද අරගන්න කිව්වේ. මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ ලෝකේ ඔක්කොම කියන්නේ මේ ලෞකිකත්වයක් අරගන්න. ලෝකෝත්තරත්වයක් ගන්නෙ නෑ. ලෞකිකත්වයේ ප්‍රතන හැ තැනක් අල්ලා ගන්නවා. ඒකට හොන්දේ ගන්න කියනවා. Hindu ධර්මයේ තියෙනවා බ්‍රාහ්මණ සදාකාලිකයි. ඒ පැවැත්ම ගැන කියන්නේ එතෙන්ට අවශ්‍යදී ගන්න, ඒක අවශ්‍යදී කරන්න. ඒවල ගන්න කියන්නේ පැවැත්ම ගැන අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්. නමුත් හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. අන්න මුත්ත සතියෙමයි ඒක දෙය කරන්නේ. භාවනා කරලා හිටන් දැහැන් වදලා ගියක් බබලෝට ගියක්. ප්‍රතිඵලයේ බබලෝ මිස නිවර නෙමෙයි. එහෙනම් ඒකට හිමි ආයු කාලයක් ඇද්දී පුණ්‍ය කාලේ ශක්තිය ඉවර වෙනහම ආයෙත් ඇදලා මිනිස්සුත් වෙලා උපදිනවා, කිරිසන් වෙලත් උපදිනවා, හතර පහකට වෙනවා, අතමහන රකෙත් යනවා. ඒක වැලක්ලා නෑ පොල්ඩක්වා. අන්න ඒක තමයි කිව්වේ. එයා දැනගෙන ගිය ගමනක් නෙමෙයි. යම්කිසි දෙවි කෙනෙක් ඉන්නවා, දෙවියන් වහන්සේලාට ගියාට පස්සේ අපේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලා හිතාගත්තානේ පැවැත්නවා. පැවැත්මක යථා ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති කෙනා එතෙන්ද හිත තියාගෙන එතෙන්ද ගියොත් ඒ ශක්තිය එතන ගිහිලා ආයෙත් අපහු වෙන්න වෙනවා. ආවට පස්සේ ආයෙ මිනිස්සුත් වෙනවා, තිරිසන්ලුත් වෙනවා, හතර පහෙත් යනවා, ඔක්කොම කොනකට යනවා. සසර ගමනේ අන්තිම මාත්‍රයක්වත් එයා ඉවරයක් කළේ නැහැ. අනාථය අනාථයමයි. මෙන්න මේ නිසායි අනාථ ගමනේ නිදහස් වෙලා කොහෙවත් යන්නේ නැති දෙනක් තියෙනවනම්. අන්න ඒක වැටහිච්ච දවසට දැනගන්නවා. නිවන් මඟ තේරුම් ගන්නවා ඇතින්දි. යන්න තැනක් නැහැ. කවුරු වෙන්නද? නිත්‍ය වූ, සැප වූ, ආත්ම වූ යමක් යම් තැනක තියෙනවනම්. එතන උනාට කමක් නැහැ. එහෙම තැනක් තියෙනවද ලෝකේ? වේදතනක හෝ නොපෙනෙනතනක හෝ මොන ලෝකයක හෝ එහෙම දෙයක් තියෙනවද කියලා විමර්ශනය කරලා බලනකොට තමාගේ නුවණට ගෝචර වෙන සත්‍යය. මොකද ඒ යන්නේ සත්‍ය බුදුරන් වහන්සේ දේශනා කළා හොයලා බලන්න මෙහෙම දෙයක් නැහැ. තමුන් හිතලා බලන්න. අනාවරණ ඥානේ ලෝතර බුද්ධඥානේ මම විමසලා බලපුවාම මම දැකගන්න අංශු මාත්‍ර ඉන්දිකට සුදත්තරම් ප්‍රමාණයක්වත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ නිගමනේ දෙන්න මේ පැවැත්ම තුල නැහැ. ඒක මම දැක්කා. හැබැයි මම කිව්ව පළියට පිළිගන්නේ නැතුව ඕක ඊමාංශනය කරන්න. තමුණු හිතලා බලන්න. අන්න සමන්තත් ඇත්ත වෙන්නේ ඒතකොට. මම දැක්කේ ඇත්තක් නිසා ඒක බොරු කළා වෙන එකක් දකින්න විදිහක් නැහැ මේ ඇත්ත බලාගෙන යනකොට. මෙන්න ඇත්ත බලන ක්‍රමේ. මේ ලෝකේ පවතින කිසිම දෙයක් කැමැතිසේ නැහැ. කැමැතිසේ පවතිනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් මොන සංගීතයක් පෙන්වන්න බෑ. මොකද එහෙම දෙයක් නැති බව මම දැකලා තියෙනවා සත්‍ය ආකාරයෙන්ම. යථා භූත ඥාන දර්ශනේ සියලු ආකාරයේ පුරුණ යන්නේ මම ඒක දැක්කා. ඉතින් ඔයගොල්ලෝ සත්‍යයට අනුව හිතලා බලන්න ගියොත් ඔයගොල්ලන්ට කොතනකවත් මෙහෙම ඊට මන් දැක්කේ නැති තැනක් හම්බෙලා මට දිනනවා කියලා කියන්න පුදුමනේ ලෝකේ නෑ තුන් ලෝකෙම නෑ. කොච්චර හිතාගෙන බැලුවත් කරන කරන විමර්ශනේ Tamanට ඇත්තක් අවබෝධ වෙනවා. ඇත්තමනේ නං කියා තියෙන්නේ. ඉන්න තැනක් පවතින තැනක් හොඳ තැනක් තියෙනවා කියලා යම් කෙනෙක් නිගමනය කරනවා. එහෙම තැනක් නෑ කියන එක ඇත්ත වගේ මට හැම වෙලේම ඔප්පු වෙන්නේ. බල්ල බල්ල ගැන තියෙන අනිච්ච දුකනත් දෙයක් නේ. මෙන්න මේක දැක්කාට පස්සේ එයාටත් ඒ තීරණයක් එනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මේ ලෝකේ හැම තැනකම හැම දෙයක්ම. එහෙම දෙයක් තුන මට බැඳෙන්න හැදෙන්න ඉන්න හොඳයි කියන නිගමනය කරන්න සුදුසුද? තමාගේ නුවණින් තමා සුදුසු කර නිගමනයක් දෙනවා. සත්‍ය නිගමනය මොකද්ද? යමක් කැමැතිසේ නැත්නම් දෙන්නේ දුක නම් විපරිණාමයට පත් වෙලා වැළසෙනවා නම් එහෙම දෙයක් තුනට ගිහිලා ඉතින් බලාපොරොත්තු වෙන දේ ලබන්න බැරි නම් මං ඒක බලාපොරොත්තු වෙන්නේ මගේ පරමාර්ථය ඉෂ්ට වෙයිද? මං බලාපොරොත්තු වෙන්නේ සැනසුම. සැනසුම නැති තැනකින් සැනසුමක් බලාපොරොත්තු වුණොත් එතනින් සැනසුම ලැබෙයිද? මෙන්න මේක තමයි මනසේ මිනිහි කරන්න ඕනේ. එහෙනම් දකින්න පැවැත්ම තුළ සැනසුම ලැබෙන තැනක් නැහැ. යමෙක් සැනසුමක් බලාපොරොත්තු වෙන පැවැත්මට හිත තිබ්බොත් ඔහු ඉන්නේ අපරමග. ඔහු නිවනේ නැහැ. මෙන්න මේක දැක්කට පස්සේ දැන් මම මොකද කරන්නේ? යම් තරමක් එබඳු වන්නා වූ දූෂ්‍ය පැවැත්මෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් දූෂ්‍ය පැවැත්ම නිසා හටගන්න මහගින්න එතන නතර වෙනවා. ඒතර ගිනි නතර කරන්න මේකේ බෑ. දස අකුසල් නිසා සිද්ධ කරන්නා වූ කුලසක් තියෙනවා. ඒක මහගිනිපත් වෙනවා. ගින්නේ මහගිනි. අඟුරු වල ගිනි ගත්තාම දැල්ලත් එක්ක යන එක එකක්. දැල්ල නොයන එක තව එකක්. මෙන්න මේ වගේ. ලෝභ දේශ මෝහ දහගතව වැඩ කරනකොට ඇති වෙන ගින්න. ගින්න තුල ගැල්ලෙන මහගින්නක් වෙනවා. මට මේ පැවැත්ම තුළ මහගින්න නිවා ගන්න පුළුවන්. සියලු ගින්න නිවන්න බෑ. මෙන්න මේක දැනගන්නවා යථාර්ථයෙන්. සියලු ගින්න නිවන්න හිතුවොත් මේ තුල ඉඳගෙන අසහනීයටපත් වෙන මිසක් බැරි දෙයක බැරි දෙයක් කරන්න යනවා වෙනවා. පුළුවන් දෙයක් තියෙනවා. මට ලෝභකම අත්හැර ගන්න පුළුවන්, තරහව අත්හැර ගන්න පුළුවන්, මුලාව අත්හැර ගන්න පුළුවන්. ලෝභකම නිසා, තරහව නිසා, මුලාව නිසා යම් වික්ෂිප්තතාවයක් යම් කිසි දාහයක් ඇති වුණා නම් ඒකෙන් නිදහස් වෙන්න හැදී. හැබැයි 99%ක් තියෙන්නේ ඒ ගිනි. තව ඉතුරු වෙනවා 100% එක විතර ගින්න. අර මෝහේ නිසා තෝරගන්න බැරුවාම අනේ එයාම දන්නේ නැහැ මං වැරදි වැඩ කරන්නේත් නැහැ. මං දුස්චරිත කරන්නේත් නැහැ. මං හොඳේ සීලවන්තව ඉන්නේ. ඇයි මට මෙහෙම කරදර වෙන්නේ? අන්න ඇති වෙන ප්‍රශ්නේ. ඇයි මට මේ අසත්පුරුෂය ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ? ඒක ඇයි මට කරදර වෙන්නේ? මට හැනසිල ඉන්න නැද්ද? ඔන්නෝක මෝහයේ ඉන්න. තව මෝහය ඇරිලා නැහැ. ලෝභය දේහය අධික වැඩපවත්තා ගත්තත් මෝහය වැඩපවත්තා ගන්න බෑ. මෝහය විද්‍යාව තුළින් මෝහය දුරු කරගන්න ඕනේ. මෝහය ඉවර නැති නිසා ඒකේ කාරණේ තියෙන්නේ. මම කවුරුවත් එමන්නේ නැහැ. මං කාටවත් වතුර ගහන්නේ නැහැ. ඉතින් මේ මහ වැස්සේ ඇයි මං තෙමෙන්නේ? මහා පිටණියගෙන ගියාම කොහොමවත් අපිට මේ යාවෙලා මුවාවෙලා ඉඳ තැනක් නැත්නම් මහා වැසක් වහිනවා නම් ඒ මිනිහා එතන ඉඳගෙන කියනවා බලන්න මං කාටවත් වතුර ගහන්නේ නැහැ. මං කාටවත් වතුරේ හිඟි කරන්නේ නැහැ. එහෙම නොකරන මම ඇයි මේ තෙමෙන්නේ? ඇහුවොත් කොයිතරම් මෝඩකමක්ද? එයාට එතෙන්දි තේරෙනවා මං එහෙම ප්‍රශ්නයක් නගනවා නම් එහෙම තැනක මගේ මෝඩකම හැරෙන වෙන මොකක්ද ඒ නගන ප්‍රශ්නේ කියලා. වැසේ තෙමෙන එකට කාටවත් මලියක් ඒක හේතු වෙ ඵලයේ වැස හැම තෙමෙනවා වැසේ ඉන්නකොට. බලකන්න පුළුවන් ඒ. ඒකේ මුවා වෙන දෙනක් පිළිසරණක් නැත්නම් ඔහුට සිද්ධ වෙනවා දෙවෙන්න. ඊට පස්සේ ඒක දැනගත්තොත් මොකද කරන්නේ? මොනවා කරන්නද ඒ? වැසේ හැදීනේ. හේවණක් හේවණක් නැත්නම් බේරෙන්න දෙයක් නැත්නම් එතනකලා මම ඉන්නේ එතන වහිනවා නම් තේ වෙන්නේ නැතුව තිබුණාම මොනව කරන්නද ඉතින්. මම ඔහේ කම්පායිලා හරියනවා. අනේ තේරුම් ගන්නවා. ඉතින් බැරි වෙලා හරි කිව්වොත් එහෙම මම අනුන්ට වතුර ගහන්නේ නැහැ වතුරේ හිඟි කරන්නේ නැහැ මම අනුන් තෙබන්නේ නැහැ එහෙම කරද්දී ඇයි මන් තෙමෙන්නේ කිව්වොත් හරිද? අපි හේතුවේ ඵලයේ දැකලා තින්නේ ක්‍රමයේ දැකලා නැහැ නේ හරියට. දැන් අපි හිතා ගන්න තියෙන එක දෙයක්. මෙච්චර වහින් දෙනවා. අනිකේම ගෑ ගන්න එක කුඩයා කරන ඵලයක් කියලා. මම ගණන් ගන්නකොට පිටනේ දිගේ කියා. මගේ වරකට. දැන් මට හවු හරණක් නැති වේරෙන දෙනක් නැදනකට මැදි වහින්න පටන් ගත්තා. කියන එකක් ඇහුවෙත් නෑ. අනුකරණවත් නෙවෙයි. ලෝක ධර්මතාවයක යථාර්ථය තේරුම් ගන්න බැරුව මම එහෙම දෙන්න මෙහෙ ඇවිත් ඒ නිසා මට කොටු වෙන්න හිතෙනවා මේ පිටනේ මැද්ද මහයස්සට. දැන් මම කාට වහින්නද? කාට දොස් කියවද මම නොදෙමි හිඳියේ. අන්න අපි දැනගන්නවා ඒ වගේ දැනගත්තා නා. දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ මං කරගත්ත මොකටද මම විද ඉන්නවම කරන්න දැස පහයනක. ඒක ගන්න දෙමින්ද වෙනවා. මේ කවුරුහක් කරන එකක් නෙමෙයි. කවුරුහක් කරනවා වගේ මේ වැහි බින්දුනේ මං තේමන්නේ කියවට හරියන්නේ වැහි බින්දුනේ බැලලා හරියනවා. මේ හුලගෙන මේ හැම හතරම වැස කරකෝ වැස මගියකටම තල්ලු කරන්නේ. හුලගෙන බැලලා හරියනවා. ඒකක හරියන්නේ නැවනේ. ඒක අපිට ප්‍රඥාවක් එනකොට ලෝකෙට බැලලා හරියන්නේ. යම් කාලයකදී යම් යම් බුදුවරයන් වහන්සේ නමක් කිව්වනම් මේ මනුස්ස සංඛාර කියන එකේ ස්වභාවය මේකයි. අපි ඕක අහලා ඉති ගණන් ගත්තේ නැහැ. සුට්ටුවර ගණන් ගත්තේ නැහැ බුදුබන්. බණ අහලා නැතුව නෙමෙයි. බණට ඇහුම් කන් දීලා නැහැ. සුට්ටුවර ගණන් ගන්න නැතුව පාජන වැඩ කරලා අපි ඒ කාලේ කාසිය බුදුරන් වහන්සේ ඒ කාලේ කපුසඳ කොණාග බුදුරන් වහන්සේ කාලේ අපිත් ඉඳලා තියෙනවා. බුදුබණ ගණන් අරන්නේ නැහැ. ගණන් ගත්තා නම් මෙතන නැහැ. එයා උන්වහන්සේ එදා මොකද දේශනා කළේ? අද බුදුරයන් වහන්සේ දේශනා කරපු එක තමයි එදා දේශනා කළේ. බුදුරන් හන්දේ මොන සංකාරයක් හොදයි කියලා දේශනා කළා. සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා දේශනා කළේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක තමයි. කම්සන්ද බුදුරන් වහන්සේ දේශනා කරලා තින්නේ කොණාගම බුදුරන් වහන්සේ දේශනා කළේ කාශ්‍යප බුදුරන් වහන්සේ දේශනා කළේ ඊට ඉස්සෙල්ලා බුදුරෝ දේශනා කළේ. අපි පඬිසකම රහ වෙනවා ඒ කාලේ අපි කවුරු වෙලා හිටියද? මොකා වෙලා හිටියා බුදු බණහන්දි බල්ලෙක් නේ. වෙලා ඉඳලා තියෙන්නේ. අපි නිග්‍රහ කරගන්න ඕනේ. බුදුබණ අහන්නේ නැති කාලකන්ණියේ වෙලා ඉඳලා ඇති කොහේ හරි. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අපි හිටියද කියලා අහනවනේ. හිටියන කාලකන්ණියේ වෙලා ඉඳලා ඇති. උත්තරේ උගයි. බුදුබණ කන්ට ගත නැති කාලකන්ණියෙක් වෙච්ච හින්දා අදත් මේ හැරිසරාගෙන ඉනවා එපා කිව්වේ. සබ්බේ සංඛාරා කිව්වහම මනුෂ්‍ය සංඛාරයිති නැද්ද? දේව සංඛාර, බ්‍රහ්ම සංඛාරයිති නැද්ද? තිරිසන් සංඛාර, අපාගත සංඛාරයිති නැද්ද? ලෝකයේ යමෙක් යමෙක් ලෝකේ ගොඩනගෙනවා නම් ඒ ගොඩනැගීමට හේතු වෙන මූල සංඛාර හිතෙන් කයින් වචනෙන් ගොඩනගගුවා ඒකටයි තියෙන්නේ. එහෙනම් බුදුන් වහන්සේ මතු මිනිස්සෙක් කියන් උඹට නිත්‍ය වූ සැප වූ ආත්ම වූ තැනක් එතන තියෙනවා කියලා එහෙම දේශනාවක් කරනවා. ඒ බුදුබණ කනට අහපු නැති පඩේකටවත් ගණන් ගත්තේ නැති හිඳ තමයි අපිට සිද්ධ වුණේ. කමක් නැහැ මිනිස්සු අතර උපදිනාද. අපි යාළුවෝ දාලා යන්නේ කොහොමද? නෑදෑය දාලා යන්නේ කොහොමද? අනේ පුතේ මතු තුඹ මගේ පඩේ ඉපදියා. දුවේ උඹත් මගේ පඩේ ඉපදියා. අපේ අම්මා මිසක් වෙනා මේක අපිටත් එපා. අපි අම්මා ඇහෙන පස්සේ මේනවා. අපි මතු තම්මම වියන්. මේ කාලකන්ණි ගොංකම පතලා. මුලාකම පතලා. හරක් වාගේම ආවා. ධර්මයේ දැනෙති හරා. ඕක පත පත ඇවිදිලා ඉතින් මේ ආත්මේ දාට පස්සේ ඕන් එදා හිටි පිටක ඉන්න පුතා වෙලා. ඒකට අම්මා වෙලා ඉන්න පැත්තක. අහලා වල්නා හාසන හඳයි හැමතැනම බුදුහාඳුරු ඉන්න කාලේ අපි හිටියා. ඉඳලා තියෙනවා කාලකන්ණි වෙලා ඉඳලා තියෙනවා. එදා බණ ඇහුවා නම් එහෙම මේ මිනිස් සංඛාර කියන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර දෙයක් මේක මොහොතක්වත් හිතන්න පතන්න වටිනා දෙයක් නෙමෙයි කියලා දන්නවනේ එදා. දැනගත්තා නම් අත මේ අසත්පුරු සාත්‍රියේ මං ඉන්නවා මොකද මේ කරදරේ කියන එක අහන්න වෙනවද? එහෙනම් අපි මේ ලෝකේ යන මහ වටිනා දෙයක් හැටියට හිතාගෙන අසත්පුරුස ලෝකේ උපදින්න හිතලා. අසත්පුරුස ලෝකේ කියලා නෙමෙයි දැක්කේ. ඒක අවිද්‍යාවෙන් හැංගුණා. අනේ මිනිස්සු අතර ඉඳ තියෙන කොච්චර හොඳද? මනුස්සයෙක් මනුස්සයෙක් අඳුරගෙන හිටියා නම් ජීවිතේ පතන්නේ නැහැ මනුස්සයෙක් අතරේ ඉන්නේ. මනුස්සයෙක් අඳුරගෙන හිටියා නම්. මනුස්සයාගේ යථා ස්වභාවය මනුස්සයා කියන්නේ මෙහෙම එකක් කියන්නේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත, ගති ලක්ෂණ ඇති, ආත්ම ලාභයේ ගෝචර කෑදර වෙලා ඉන්න, ඕනම දැර වෙලා කසත් පුරුෂ වෙලා කරලා තමන්ගේ ලාභය වදා ගන්න, ඔහොම වුන් තමයි මේ මිනිසු කියලා ඉන්න විතර ඉන්නේ කියලා දැක්කා නම් එහෙම. ආයතනය පතනවාද මිනිස්සු අතර ඉන්න? මිනිහෙක් වෙන්න පතනවා. අන්නේ ඔය කියන අවිද්‍යාව නිසා තමයි පතාගත් එක උපාදාන කරගත් එක තමයි උපාදින්න ලු මේ භවය ලැබිලා තියෙන්නේ. මොන මිනිස් භවයට හේතුව මිනිස් උපාදානයි. දැන් භවයේ යටි හම්බ වුණා දැන් කරන්න දෙයක් නැහැ හේතුඵල යෝකයි. දැන් මෙතන ඉඳන් කෑ ගහනවා. මම පව් කරන්නෙත් නැහැ මොකුත් නැහැ ඔක්කොම අත්හැරලා සුද්ධවන්තය වශයෙන් මං ඉන්නවා. මට කරදර කරනවානේ ඔක්කොම එක. අනේ ඉතුරු වෙච්ච මෝහය. දැක ගන්න බැරි වෙච්ච එක. දැන් මේක දැක ගත්තා නම් අතර ස්වභාවය ඕක තමයි. එහෙනම් මොකද්ද මම කරන්නේ? මොනවද කරන්නේ? ඉවසන් දෙපේ. මම මොකක් කරලා දහදන්නේ? කවුරු හදලා දෙන්නේ දහදන්නේ? මට ඕන වෙන අනික සෝවාන් කරවන්න. ලෝතර බුදු දෙපා වෙලා තිබුණාද ඒ කාලේ? ගෞතම බුදුරණන් වහන්සේ වැඩි ඉන්න කාලේ අපි හිතන්නේ උන්වහන්සේ දෙපා වුණාද මේක සෝවාන් කරන්න පුළුවන් නම් උන්වහන්සේ යොදුන් ගනම් පයින් ගිහලා හිටන් ගිහලා හරි. ඒක රාසදී කරලා දෙනවා. බැරි හින්දා දෙන්නේ නිකන් හිටි. මුන්ට මොන සෝවාන්ද මුන් මේ ලෝකෙට කෑදරලා ඉන්නේ උ. උන්වහන්සේ ආසේ අනුසේ ඥානෙ දිනා පේනවා හිත වල හැටි. මොකද මේකට කොච්චර කිව්වත් මොට්ටයා මේකට තේරුම් ගන්න බෑ මේ බණ. මම මොකද වණ කියේ? ඊට පස්සේ මහරහතන් වහන්සේලාට වණ කැපතුනේ නැද්ද ලෝක සත්‍ය සෝවාන් වෙනවා නම් කොච්චර වටිනවද? කරන්න පුළුවන් නම් නොකර ඉඳීද? කොහොම කරන්නේ මේ කාල කන්නේ හැද්ද? පුළුවන් අරගේ 100 11 කතරේ ඔය අතරේ ඉන්නවා. කොහොම හරි හැයදවල් දෙකේ වහන්සේලා හරි පුළුවන් කියලා නම් මග පෙන්නලා දෙනවා. බැරි උනොත් මොනව කරන්නද? අපිත් ඉඳලා තින්නේ ඔන්නේ බැරි එකෙක් වෙලා. උන්වහන්සේලා සංවේගයට පත් කරන දැනක අපි කටයුතු කරලා තියෙන මේ පෙර කාල වල. උන්වහන්සේලා අපිට ප්‍රශංසා කරන්නේ කොතන ඉන්නවද? සාගයෙන් සත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා ලෝකේ උලාකකා ඉන්න දඟලන එකා කෙරේ උන්වහන්සේලා ප්‍රශංසා කරයිද? කොහොමද ප්‍රශංසා කරන්නේ? එහෙම නොහිටියනම් අපිත් ඉතින් තව බබෙමින් බබේ ඇවිදින් මේ ගමනේ අදත් මිනිස්සුය කියලා මෙතන ඉඳීද? ඒක ඇහුවාද? එහෙනම් අපි උන්වහන්සේලාගේ ප්‍රශංසාවලක් වෙච්චයි නෙමෙයි. අනේ මෝඩේ. මොනවා කරන්නේ? අන්ධ බාල පුතඥයෝ. ඕම ඕකට ලක් වෙච්චයි. අපි හිතා ඉන්නේ ඒ කාලේ බුදුහාමුදුරේ දැකන අතු ලොකුර පිළිගන්නේ නැති. මෝඩ බක తీරුව කොච්චර බල කිව්වත් ඇහෙන්නේ නැහැ. අනාගතේ හරියට යහපත උදා වියේ කියලා නම් උන්වහන්සේලා ඉතින් හිතෙන් හිතුමක් හිතලා ඉතින් මහා මෛත්‍රී හිත පතුරවන ඔච්චරයි. කවදා හරි තොට යථාභූතය වැටහියේ. කවදා හරි තොට ඇත්තපෙණිය. කාලකන්ණිය මෙරි කර ගමනේ යනවා. දුක් විදෙවිද යනවා. දුක් විඳින මග හදාගෙන අඳෝනා කියනවා. ඇයි මට මේ දුක කියලා. අවිද්‍යාවක මහත. මොනවා කරන්නද? අනේ මේ මෝඩ සත්‍යයන් කවදා හරි අවිද්‍යාව දුරු වෙලා යථාර්ථය ලැබේවා. උන්වහන්සේ ඔය පැතුණා පතන්න ඇති. ඔය ආශිර්වාදය නම් කරන්න ඇති. අපි හිතා ඉන්න මේ සුන්දර ලෝකේ ඉන්නේ බුදුහාමුදුරුවෝ අපි දැකන මෙහෙම අපිට හොඳට ප්‍රශංසා කරන්න ඇති. මොනවාට ප්‍රශංසා කරන්නද? ඇත්ත දැකන ධර්මයේ තේරුම් ගත්තාට පේනවා ප්‍රශංසා කරන්න හේතු නැහැ අපිට තිබිලා. අපි අනුකම්පා කරලා තියෙනවා. අනේ මෝඩ කාලකන්ණිය. කවදා හරි මේකට ඇත්ත තේරෙයි. කවදා හරි අවිද්‍යාව අවිද්‍යාව හිතේ වැටහිලා. මේ සතර දුක කියලා තේරිලා. මේකෙ මිදෙන්න හිතපුවා. අන්නේ නිවන් සාන්තිය හොර කවදා හරි අත් වේවා. මේ මෝඩයාට වෙන මොනවා කියන්නද? ඔය අදහස නම් උන්වහන්සේලාට එනවා. මහරහතන් වහන්සේලාට සිතාව නම් ඔය අදහසයි ඉන්නේ. එහෙනම් අපිට සුන්දර ලෝකයක් මවා දෙන්න උන්වහන්සේලා විනේ අපි මෝඩකම තමයි හිතන්නේ. පැවැත්මතන සුන්දර ලෝකයක් කොයින්ද? මෙන්න මේ මූල ධර්ම අපි තේරුම් අරගන්න ඕනේ. එහෙනම් අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති දෙයක් මේ ලෝකේ කෙසගත් තරම් තියක් කොතනක හෝ තියෙනවා කිව්වනම් ඒක බොරුවක් මිසක් ඇත්තක් නෙවෙයි. ඒක වෙන්න බැරි දෙයක් මිසක් පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්නෝක මනා සිහිනුවරට දහමතුලී විමර්ශනය කරන වැටහුණා නම් කවදා හරි මෙන්න මේ වැටහිච්ච පුද්ගලයාට ඕනකමක් ලැබෙනවා. ඒ බඳු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ යම්කිසි ඇලීමක් මට හට ගන්නවා නම් ඒ මගේ මුලාව නිසා නේද? ඒ මගේ නොදැනුවත්කම නිසා නේද? අන්නේ ඇලීම කොහොම හරි දුරු කරගත්තොත් මේ පැවැත්ම තුළ මට ඊට වඩා දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒක දුරු කරගන්නේ මොකද? මතුමතුත් මෙබඳු පැවැත්මක් ඇති නොවෙන්නේ. ඒ ඇලීම තිබුණොත් තමයි පුනර්භවයක් හෙවත් මතුමතු භවයක් හටගන්නේ. වෙච්ච භවයට කරන්න දෙයක් නැහැ. බැඳගත්ත බෙරේ ගහනවායි ගහනවායි බැරෙක. හැබැයි පුනර්භවය සඳහා ඇති වෙන හේතුව චන්දරාගය දුරු කර ගන්නවා. ඒක දුරු කරගත්තා නම් එදිනදා ජීවත් වෙන ලෝකේ මෙච්චර කාල අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත රාමුවතලට කොටු වෙලා ඉන්නවා මොනවා කරන්නේ? ඒ තුල තමන් තමන්ගේ වැඩේ කරගෙන අකම්පියව ජීවත් වෙන පුරුදු කරන අන්න ධර්මයේ ඉතුරු කොට හම්බ වුණා. අටලෝ දහමෙන් කම්පාන වෙන තැනටපත් වුණා. අන්න බෞද්ධත්වයේ පූර්ණ කරගන්නවා. අටලෝක ධර්මයේ කම්ප ලාභේ අලාභේ ලාභේ ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, අලාභ ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. ආයසටපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, යසක ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ. නින්දාටපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, ප්‍රහංසා ලැබුවා කියලා උද්දාමයකුත් නැහැ. සැප ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, දුක ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. මොකද? ලාභ අලාභ ආයස යස නින්දා ප්‍රහංසා දුක සැප කියන්නේ මේකේ කලවම තමයි මේ පැවැත්ම කියන්නේ. මේ පැවැත්ම තුළ කිසි කෙනෙකුට සියලු ආකාරයේ ලාභ ලැබෙන කෙනෙක්, ප්‍රහංසාම ලැබෙන කෙනෙක් මේ තුන් ලෝකේ ඉපදිලා නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ලෞතර බුදු වෙලක් ලැබුවේ නැහැ විදිහට. සියලු දෙනා ලාභ ලැබුවේ නැහැ, පාඩු වුණා. උන්වහන්සේට පාඩු වලට මුගුනේ ඛණ්ඩ වෙල එදා වේල දාන වේල නැති වෙන අවස්ථාවේ බුදුන් දෙන්නේ සිද්ධ වුණා. හැමතැන සැප ලැබුවේ නැහැ, මේ කාකාර දුක් වේදනා කරදර ආවා. ප්‍රහංසා ලැබුවේ නැහැ, නින්දා කෙලවරක් නැතුව ආවා. යසස කීර්තිය නැగిලාවේ නැහැ හැමතැනම. උන්වහන්සේ මැඩපවත් ගන්න, උන්වහන්සේට නින්දා කරන්න, පාගල දමන්න පිරිසක් ඒක ලැහැත් වෙලා හිටියා. ඔය අතේ තමයි බුදුරන් වහන්සේ ලෞතර බුද්ධ කාලයේ ගෙවලා ඇරියේ. බුද්ධත්වයෙන් පස්සේ 45 වසරක දා ගියේ ඔය තුල. හැබැයි කම්පා වුණේ නැහැ, හැකියාවත් උද්දාම වුණේ නැහැ. අන්න ඒක තමයි ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඊළඟ යථාර්ථයේ වහින තීරණය. මුලින් තේරුම් ගන්නකොටම ඇති වෙනවා තමයි ඒ කම්පාව. අසත්පුරුෂයෙක් දැක්කහම සත්පුරුෂ ගුණේ පිටාගෙන ඉනකොට සත්පුරුෂයාම ඇසුරු කරන්න නැත්නම් කොච්චර හොඳ, අසත්පුරුෂයාගෙන් දුරිම දුර වෙන්න නැත්නම් කොච්චර හොඳ. මෙහෙම අදහසක් එනවා. එහෙම බැරි වුණොත් අසත්පුරුෂ ආශ්‍රේදී දැවෙනවා, පැනනවා, පපුව හිර වෙනවා. වේදනාවක් එනවරක් නැතුව විඳිනවා. මොකද? අපි තවත් දැක්කේ නැහැ ඇත්ත සම්පූර්ණේ. අසත්පුරුෂ ලෝකේ අසත්පුරුෂයන් නැත්නම් කොච්චර හොඳ කර හම්බ වෙයිද? ඉදම්පි යම්පිච්ඡන් නලබති තම්පි දුකං කිවවකට. මෙන්න මේකත් යම් කෙනෙක් මේ ලෝකයේ බලාපොරොත්තු වෙන යම් ප්‍රියදයක්, මනාපදයක්. ඒක එහෙ ලැබෙන්නේ නැහැ. මෙන්න මේකත් කැමැතිසේ යමක් ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියන මේ ලෝකයේ අයිති දෙයක්. අනේ මට සත්පුරුෂ ආශ්‍රයයක් ඇතනම් කොච්චර හොඳද? නමුත් ඒක හිතුවට ලැබෙන එකක් නෙමෙයි. ඒක ලෝකේ ඇති. අසත්පුරුෂ ආශ්‍රයයක් ලෝකේ එක්කලම තියෙනවා. ඇඳුමක් අරගන්න ගිහිල්ලා එක පිටා බලපහම හොඳ ලස්සන බෝර්ඩයක් ඇතුළ ලස්සන තියෙන ඔප්නැගිලා හොඳට වර්ණ තියෙනවා. අනිත් පැත්ත කන පිට අඳුරුයි. දැන් අපි කියන අනේ මට කන පිට නැතුව හොඳ පිට ඉඳලා ගෙනියන්න තිබුණා නම් හම්බ වෙයිද ඇඳුමක් ගෙනියන්න? එහෙම කවදාවත් හම්බ වෙන්නේ නැති දෙයක්. හොඳ දේ විතරක් අරන් යන්න බෑ. ඇඳුමේ කන පිට දාලා හොඳ පිට ගෙනියන්න බෑ. කෝපේ ආරම්භ බැලුවා පිටින් ලස්සන මල් වැලක් දාලා හදලා තියෙනවා හොඳට උපමත්තම් කරලා. ඇතුළ බලපුවාම රළුයි. පේනේ පැත්ත විතරක් උපුල අඟලා තියෙනවා. අනේ මට මේ කෝපේ ඇතුල් පැත්තට පිට පැත්ත විතර ගිනියන් තිබුණා. කෙනෙක් හිතුවත් ඒක මොනකමද, ඥානවන්තකම පුළුවන් වෙලද? එහෙනම් පිට පැත්තක් බැලුවොත් හොඳ පැත්තක්, ඇතුළ හලු පැත්තක් ඒකේ තියෙනවා. මෙන්න ලෝක ධර්මතාවය. හොඳය ඇතුළු කරන්න කියලා හැති වුණොත් නරක ඇසුරකුත් ඇති තියෙනවා. හොඳ රසවද්‍යයක් අරගත්තහම රසවද්‍යයේ විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ. පොල් කෑල්ල හරි රහයි කියලා හපනවා. පොල් කුඩුත් රහද? පොල් කුඩු වාසේ නෙමෙයි තමයි රස මේ කිරි ටික තිබුණේ. පොල් කිරි ටික හැදිලා තියෙන්නේ පොල් කුඩු වාසේ. මෙතිකල මෙකල පොල් රොඩ් අහගෙන දාලා ඉවර වෙනවා. ඒක හපලා බැලුවොත් එහෙම. අර රහ තියෙනවා. පොල් රොඩ් එකේ තියෙන පොල් කිරි ගේන්න පුළුවන්. නිර්මාණය වෙයිද? ඒක කරන්න බැහැ. වරකම දුල හරි රහයි කියනවා. වරක කටුව රහද? කටුව අහකලා වරකම දුල ඉදර හැදුනා කියොත් වෙයිද? එහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවද? අනේ මේ කටුවයි ඉරි වහල්ලයි එකක්වත් නැතුව වරකම දුල ඉදර හැදුනා ලෝකේ කිව්වොත් එහෙම. එහෙම ක්‍රමයක් තියෙනවද ලෝකේ හැදෙන්නේ? එනම් මදුලට අයිති කොච්චරද, සහ නැති හරිය කොච්චරද, කඩුව හරිය කොච්චරද, වැඩි හරියක් තියෙන මොනවා කොස් ගෙඩි. කොස් ගෙඩියක් වාගේ තමයි අපේ ජීවිතය. සහ හරිය බොහොම ටිකක් තියෙනවා. සහ හරිය වට කරලා ඇතුලේ තියෙනවා මතු ජීවය හට ගන්න කොටසකුත් ඒකටල්ලා. ඒක තමයි බීජේ. බීජය වටකලා තියෙන රසදී. ඔය රසේ හොයාගෙන තමයි ඔක මේක දුවන්නේ. හැබැයි රසේ විහිලා ගන්න රසේ පවත්තන්න වැඩක් නැති ඉරිටිකකුයි, රස නැති ඉරිටිකකුයි, කටුක වන්නා වූ කටු වලකුයි වැහිලා තියෙන. කටු දෙල්ලකු. ඔය භෝජනය කරන් තියෙන වහල්ලත් ඒ වගේම හරයක් නැති එක රහ නැති එක. එනම් සමාජයේ තුන රසවද්දී හොඳවද්දී මම බලාපොරොත්තු වෙන අනේ මට මෙහෙම ඉඳ තියෙනවා නම් කිව්වොත්. අන්නේ වරක මදුල විතරක් හැදෙනා නම් එකක් අන්න තුන කොච්චර හොඳ කිව්ව එකේ මෝඩකමේ දෙවිනි මෝඩලු. මේ ලෝකේ හොඳින් ඉඳ තියෙනා නම් මට කරදරයක් නැතුව කියන වචනේ. අනේ වරක මදුල විතරක් හැදෙනා නම් මේ කටුයි ලෙලි වහලුයි ඔක්කම නැතුව කිව්වා වගේ වැඩක්. ඉතින් අපි හිතන්න හොඳ නැහැ මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්නයිද පහළ වෙච්ච එක කියලා. කල්ල සුඛ විපාකම් කියන්නේ කළු සුදු සහ කළු සුදු දෙකේ විපාක සම්මිශ්‍රණයක් මනුෂ්‍ය ලෝකේ කියන්නේ. කෙරෙහි පෞ සහ පින් වල දෙකේම සංකලනය. ඉතින් මේ හටගත් එකේ කවදාවත් අපිටෝ නැදී හොඳ ජීවිතයක් ගත කරන්න එක එහෙම ලෝකයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර එතෙත් විච 1000 ඔකෝ ඇරලා යනවා. එහෙනම් අපි දැන් පිළිතුරු හොයන්නේ දුකට නෙමෙයි. දුකට පිළිතුරු හොයන්න එකක් මේකේ නෑ. පැවැත්ම තුළ දුකට පිළිතුරු හොය බුදුදහම කල හැමතැනම තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා මහ පුදුම දෙයක්. මේ පැවැත්ම තුළ ආසාවට ආසාව නැති කරන් ප්‍රතිකර්මයක් හොයාගන්න. දුක නැති කරන් දෙමෙයි. තවත් මේකේ ඇස්සේ තියෙන රසගෙන දෙන පොඩ්ඩක් තියෙන අස්සේ මේ දුක අස්සේ. ඔන්නෝක් නැති කරන් ක්‍රමයක් හොයාගන්න ඉන්න. එතකොට බුදුදහමේ විමුක්තිය හම්බෙන්නේ. බුදුන් අහති දේශනා කළේ ඔන්නෝකයි. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතෙන විසමානනේ. තණ්හාව පහළ වෙන්නේ මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද එතන. ඔන්නෝක දුරු කරපල්. ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දිහේ කැමැත්ත දුරු කරපල්. දුක දුරු කරන්න කිව්වද? දුක හට ගන්න ලෝකේ හැටි. දුක දුරු කර ගන්න ඕන. මේ දුකට හේතුනේ මොකද? පෙර මේ දුක ආශ්‍රේ තිබෙන ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය හරි වටිනා දේවල් කියලා අරගෙන. ඒකේ චන්දරාගයෙන් බැඳීම නිසා තමයි මේ හැරි දුක දුර කර ගැහුවේ. දුක්ඛෝ ලෝකේ වතිත්තිතා. මේ ලෝකේ දුකේ පිහිල්ලා තියෙන්නේ. මේ ලෝකේ සැප හොයන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුකෙන් මිදෙන්න නම් ලෝකෙන් මිදියල්ලා. ලෝකෙන් එතන වියල්ලා. ලෝකේ දුක දුක තියා දුක ඇතුළ ඉඳලා ලෝකෙ හොයන්න එපා. දුකෙන් නිදහස් වෙන්න නම් ලෝකෙන් නිදහස් වියල්. ලෝකෙ කියන්නේ දුගුලමයි. මේකට ප්‍රතිකාර දුකට ප්‍රතිකාර හොයන්න බෞද්ධ වෙලා හැටි වෙන්න එපා. යන්තා සැලසිල්ලට තිබෙන ව්‍යාසිත විතර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ඔය ලෝක දිස කරපියව. අනාතෙන් අනාතයි වාගේ පේන්නේ පටන් ගන්නකොට. දුකර පිළිසන්නක් නැහැ එනේ දුක විඳපන් කියනවා. යන්තම් සැලසිල්ලක් තිබිච්ච ආස්වාදයක් තිබෙන එකක් තියෙන එකත් ඉසි කරපන් කියනවා. දැන් සාමාන්‍ය මිනිහෙකුට පේන්නේ අනාතෙන් අනාත කවලේ ලිපට වෙන්නවා. තිබිච්ච සැලසුමත් අත්තරවල්ල කියනවා. ඒකත් නැහැ. මට යන්තම් එකම සැලසිල්ලක් තිබුණේ මේ ළමයා හින්දා උගේ හුරතල් බල බල ඉන්නේ ඒක. ඔච්චරයි සැලසුමට. ඕම් ඔය නීච වැඩි අත්තරපන්. ඕකත් අත්තර දාපන්. හුරුත බලන්නේ ඔන්නම උඹට දෙන උගුල එහේ ළමයා හොද ගන්න නාවපන් ඔක්කොම කරපන් ඒක විඳපන් හැබැයි ආසාව තියන්න එපා ඒකේ සැලසිල්ලට තිබෙන ළමයා හුරුත බල බල ඌ ඉන්නේ ඉන්නේ අර සැලසුමට ප්‍රතිකාර මේ ලෞකිකත්වයේ තිබෙන අදහස ඔච්චරයි සැලසෙන්නේ තිබෙන ප්‍රිය ස්වභාවයක් තිබුණා සැලසෙන්නේ තිබෙන ඔන්නේ දරු හුරතලේ හරි ඌයි ගත්ත බොහොම පොඩ්ඩක් මරණය හවල් කෙනාගේ මෙන්න මේ ගුණේ හින්දා මම යන්තම් සැලසිලා ඉන්නවා දැන් මට එපා වෙලා තියෙන්නේ. කවදා නිදහස් වෙන්නද? දැන් මෙහෙම කියනවා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කළේ ඔල්ලේ කවදා නිදහස් වෙන්නද කියන එකේ දඟලන මානසිකත්වයේ තැවීම අත්හැරපන්. ඒක තැවෙන්න යන්න එපා, ගැටෙන්න යන්න එපා. එන හැටියට මූණ දීපන්. හැබැයි අර මෙන්න මේක හින්ද තමයි මම මේ යන්තම් ජීවත් වෙලා ඉන්නේ කියන ඔල්ලෝ අල්ලගත්ත චන්දරාගේ. ඔල්ලෝ උපාදානේ. ඔල්ලේ උපාදානේ තියෙන එක මතුතුමන වගේ තරකින් බෙරෙන්න බෑ. අන්න ඒකත් අරලා දාපන්. හැබැයි මුලදී පේන්නේ අනාතෙන් අනාතෙට වැටෙනවා. යථාර්ථය දැක්කට පස්සේ නිවෙන්නේ සැනසීම ආවට පස්සේ අත්තරී ගියා නොඇලී ගියා මිදී ගියා දැම්මර ගැහුවත් එකයි බැන්නත් එකයි මොනවා කිව්වත් එකයි කම්පාවක් නැහැ. අකම්පේ බාටපත් වුණා. එන දුක මැද අකම්පේ වුණා. අන්න නිවන. නිවෙන ස්වභාවය ඕකයි. දුකෙන් පැනලා ගිහිලා ලබන්නේ නිවනක් නැහැ. ඒ අපේ මූල කතාව. මූලකම. මෙච්චර කල් ගියා දියා තින්නේ ඒක තමයි. දුකෙන් පැනලා ගිහින් නිවන් දකින්න ඇද කියලා දියා තියෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කළේ තියෙන දුක තුල නිවන් දකින්න. එදාට මොකද වෙන්නේ? මේ ගමන මැරෙන එකක් තියෙයි. ඉන්න බලහත්කාරයෙන් මැරෙන්නේ හිතෙන එකක් නෙවෙයි. බලහත්කාරයෙන් මැරෙන්නේ අපි දුක ඉවසලා නැහැ. ඉවස ගන්න බැරුව එහෙම මැරෙන්නේ. මැරෙන්නේ තාද මැරෙයි. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. බලෙන් මැරෙන්නේ බලෙන් පැනලා යන තැනක් හෙව්වොත් එහෙම. ඒක බුදුදහම නෙවෙයි. ඉතින් මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි දැන් මම මොකද පස්සාස කරන්න ඕනේ? පහ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක හරියට වැටහෙන්නේ. මෙන්න මේකේ මුත්තක් සතියදී මොට්ට සිහි සිහිය නැති මොට සිහිය ඇත්තාද? මේක තේරෙන්නේ. හුස්ම නම් පහ කරන්න පුළුවන් නාහෙන් ඇදයට. ඒක නම් ඕන මොට්ටේ උට පුළුවන්. හැබැයි මෙන්න මේක කරගන්න බෑ. මොනවාද පහ කරන්න ඕනේ? යම් යම් තැනක ප්‍රේසභාවයකට මధుරභාවයක ස්වභාවයේ චන්දරාගයෙන් බැඳෙනවද? මෙන්න මේ චන්දරාගය පස්සාස කරපන්. චන්දරාගය නිසා තමයි සසර ගමනට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සකස් වෙන්නේ. අනේ ඥානියෙන් දැනගන්නවා. සම්පජඤ්ඤ භාවයෙන් දැනගන්නවා. ඒතර ඒක අත්හැරියොත් මොකද වෙන්නේ? මූලික වශයෙන් උපාදානයේ හේතු අත්හැරුණා. උපාදානයේ හේතු චන්දරාගය අත්හැරනවා. උපාදාන නිරෝධනා, උපාදාන නිරෝධනා, භව නිරෝධනා, භව නිරෝධනා, ජාති නිරෝධනා, ජාති නිරෝධනා, ජරා මරණ ශෝක පරිදේව දුක දෝමන උපායස නිරුද්ධාන්ති වෙන මාර්ගය හුණා. මෙන්න මේක තේරුම් ගත්තා. යම් රාගයක්, යම් දේශයක්, යම් මෝහයක් හේකර ගැනීම සඳහා මනස සිහිනුවණින් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත් වශයෙන් දැකලා දුකට ඇද දමන උගුල උතනයි කියලා දැකලා මේක නම් ඇලුම් කරන්න වටිනා එකක් නෙමෙයි කියලා මානසිකත්වය සිහි කරන්න පටන් ගත්තා නම් මෙන්න මේ නෙකම සංකල්පනාව නිවන් මඟ කියලා දැනගන්න එක සතියේ. ඒ දැනගෙන නිතරම මම ඒ සිහිනුවණින් ගත කරනවා. ඊට අනුකූල දේ හිතනවා. අන නුවණ. ඔන්නේ සිහියයි නුවණයි යම් කෙනෙකුට තියෙනවා නම් එතන මුත්‍ය සතිය සහ අසම්පජානස් වෙන්නේ නැහැ. අසම්පජානවත් වෙන්නේ නැහැ. එතන තියෙන සම්මා සතිය සහ සම්පජාන්‍ය සති සම්පජාන්‍ය මෙන්න සති සම්පජාන්‍ය කෙනෙකුට තමයි පහකල යුතු පහකල හැටියට වටහා ගන්න පුළුවන්. අසුරු කළ යුතු ආර්යත්‍රායක මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් වෙන ආර්යත්‍රායක මාර්ගය ආස්වාද කරමින් මිත්‍යා මාර්ගයේ පස්සාස කරමින් හිතන කියන කරන හැම මොහොතක් පාසාම සීනුවනි ඔම තේරුම් අරගෙන හටේතු කරනකොට තව ගුරුවරයෙක් අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ මාර්ගයේ ලක්ෂණ වැඩිලා හිටන් තමන්ට නිවන් මාර්ග වැටහෙනවා. හොඳ ප්‍රබෝධයි. උදේ ඉඳන් රෑ වෙනකන් ඒකේ බයිනවා. ගානක්වත් නෑ. උර ගහන්න හිතෙන්නේ නෑ, බයින් හිතෙන්නේ නෑ, උගේ පලි ගන්න හිතෙන්නේ නෑ. ලෝකේ හැටි මොනවා කරන්නේ? ප්‍රශ්නයක් අපි තියෙන්නේ නේ. ප්‍රශ්නේ අපි හදාගත්ත එකක්. ඒක දෘෂ්ටිය. මට මහා කරදරයක් කියලා හිතන තරමට ඒක කරදරයක් වෙනවා. දැන් කෙනෙක් බයිනවා. යා විදිහ සමහර කෙනෙක් නම් මට මේක පෙන්නන්න බැහැ මහා කරදරයක් මේ අසත්පුරුෂයෙක් කියලා ඉන්නකොට. මම කිය ඔබට මොන මොනවද කලේ කියපන්. උදේ ඉඳන් හැ නිකන් තොරතුරු ටිකක් නෑ මට බයිනවා. මේක. එයා කියන්න පුළුවන්. මගේ වැරදි හොය හොය මට බයිනවා. දැසි ඇගේ වැදින හදි මේ සිදුනේ. බැන්නාම කන්නට සිදුනා. කන්නට ගැහුවා නම් කන්නට සිදුයි. බැන්නාට කන්නට සිදෙනවද? හිතර හිදිලා තියෙනවා ඒක අරගත්ත හින්දා. සැනසille ඉන්න නෑ නේ මට. අන්න අල්ලාගත්ත උපාදානේ. සැනසille ඉන්න හිතු එකයි උපාදානේ. එහෙනම් සැනසille කොහේද බලාපොරොත්තු වෙන්නේ? පැවැත්ම තුලම තව පැවැත්ම තුල සැනසilla. එහෙනම් කොහේ හරි පැවැත්මක් ඇද්ද සැනසුම කියන මායාවට හැවටිච්ච පැවැත්ම. ඕකටම රවටලා ගේනවා. මරණ මොහොතේ හරි අවිද්‍යාව ගැනද දෙනවා. අනේ අපි ළඟට ඉන්න කිසි කරදරයක් නෑ. අපි කට්ටිය හරි සමරි. එන්න අපි ළඟට. අනේ මටත් ඕනේ එහෙම කට්ටියක් තමයි. යන් කියලා මෙතනින් ඇහැරලා මෙරලා හොක් ගාලා පණ යනකොට මනෝමයකයන් එයා ගිහින් තියෙන්නේ අඳගහපු කට්ටිය. අඳගහපු කට්ටිය මොකද කරන්නේ? බලනකොට සුන්දර ලෝකයක් මවලා පෙන්නපු කපටි. මනමාලි එක යන දවසට නම් මොකුත් නැහැ. ගෙදර බලපුවාම පුදුම හජ ගෙදර. ගිහිලා දවස් දෙකක් තුනක් ගිහින් බලනකොට අර කවරු ටික ඇඳගෙන ගියා. මේක බඩට ගැද බලන ඉඳගන්න පුටු කැල්ලක් ගෙදර නැහැ. මොනවද තිබිලා තියෙන්නේ? ගෙන්න ගන්නකම් අනුගේ බඩු මුට්ටු ගෙනහලා හජ ගෙදරක් මවලා. බලපුවාම කිසිම දෙයක අඩුවක් නැහැ. කණ්ඩ මොන්න දේවල් පිරීලා. සෝමාලියා ගෙදර ගිහිලා බලනකොට ගොඩ කොල ගහක් අලවගෙන වර කණ්ඩ ඔන්න. මොන හන් මගුල කණ්ඩ දාවේ. නිකන් ඉඳලා කණ්ඩ හිතාගෙන ඉන්නේ. හරි වීඩියෝ හොරමි. පටන් ගත්තා අපි ලවෝග ඉතින් කියනවා. අනේ මං ආවේ කොහොමද? මෙන්න මේ මුලාවම තමයි ලෝක මුලාව. අපි හිතුවා මැරෙනකොට අඳ ගහන කට්ටිය සුන්දර ලෝකෙ සත්‍යයෙන් අඳ ගහනවා කියලා. නෑ නෑ මගුල් ගෙදරට අඳ ගහගෙන යන විදිහම තමයි ගෙනියන්නේ. එදාට අපි නෑදෑය වෙන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන තමයි එක යන්නේ. බලමහම සුන්දර කුමාරිය වගේ ඇඳිලා දේවගණා වගේ ඉන්නේ මැරිච්චෙම. උන්ගේ ලෝකෙට ගන්න. එක ගිහින් බලනකොට උන්ට ඇඳුරුන් නැති තියෙන ඇටහැකින්. මෙන්න ලෝකෙ හැටි. පැවටිල්ල. මෙහෙම සුන්දර ලෝකයක් මවලා තමයි අඳගහන්නේ කවුරු. මේ ලෝකෙ කියන එකේ තියෙන අසාධාතේ ලෝකෙ කියන එක මුලාව. ඕක දැක්ක කෙනා කවුරු මොනවටද කිව්වත් මට අල්ලන්න දෙයක් නැහැ. මට එකක්වත් එපා. එදාට ගමන ඉවරයි. ගමන ඉවර නම් හැවටිල්ලෙන් මිදුණා. හැවටිල්ලෙන් ගමන හැබැයි නම් හැවටිල්ලත් එක්ක ගමන තියෙනවා. බඩුවක් විකුණ බුදලාගේ කොහොමද ඇත්ත කියලා දෙකුණන්නේ. වර්ණා කොහොමද? මේක වටිනාකම මේක හයි හත් දී ඔක්කොම කියනකොට මිනිහ මොකද නැහැ ඒ මවලා පෙන්නනවා තමයි දෙන්නේ. ගිරහල ඉතන බලනකොට වවුණු අතට දාම බහ කරලා පුපුරලා යනවා. විදුල විදුනගන්නේ අර විදිහට කියලා. අය බලු මුට්ටක් කියලා නම් අත කොහොමද විකුණන්නේ? වෙන විදිහකට. මේක හොඳ පැත්තම කියලා විකුණන්නේ. කෙනෙකුට යමක් දෙන්නේ හිත වසඟ කරගන්නේ ඔක්කොම කරන්නේ කොහොමයි? අපිත් මොකද දකින්නේ? කවදාවත් නරක පැත්තක් දැකලා නෙමෙයි අරන් ඉන්නේ. හොඳ පැත්ත ගැන අහලා හොඳ පැත්තටම හිත ඉදලා. දෙන්නේත් එහෙමයි ගන්නෙත් එහෙමයි. මේ අවිද්‍යාව කියන්නේ මේකයි. අවිද්‍යාවට ඇත්ත වැහිලා හිටන්. පංචකාමීන ඇති මායා පරිලෙකේ උපදානෝ. ඔන්නේ ඔපේ පිට තමයි අපි ගිහිල්ලා අරගෙන ආනිද හපේ දුක් විඳින්න. පිටින් ආපු ඔපේ අතුර හපේ. කිවිව පිටින් ඔපේ යටින් හපේ කිව්වෙත් ඕකයි. සසර ගමන කියන්නේ මෙහෙම එකක්. මේක මේ සුන්දර ලෝකයක අවංක ලෝකයක් බලාපොරොත්තු වෙනාට කොහෙන් බලාපොරොත්තු වෙන්නද? එහෙම එකක් මේ ලෝකේ නෑ. ලෝක පැවැත්ම හැදිලා තියෙන්නේ ඔන්න ඔය තාප්පේ. මේක යථාර්ථයෙන් අපි දකින්න ඕනේ. යථාර්ථයෙන් දැක්කනම් මේ જાතිය හේතුවේ ඵලයක් ලබා තියෙනවනම් යථාභෝධයේ ලැබෙනකොට ධර්මයේ තේරෙනකොට මං ලබලා තියෙන ඵලය වෙනස් වෙන්නේ කොහොමද? ඒක පෙර හේතුවේ ඵලය. දැන් ධර්මාභෝධයක් ලැබුණා නම් දැන් මල් ළඟ ඒ වගේ දෙයක් අල්ලන්න හේතු නැත්නම් මතු ඵලයක් මට නැහැ. මතු මම නිදහස්. මේ විදිහින්නේ පෙර හේතුවේ ඵලය. මුලා වෙච්ච එකේ හේතුවේ ඵලයේ මුලාවක් නිසා කවදාවත් සත්‍යයක් නෙමෙයි. වැහැරෙන දෙයක් අරගත්තා නම් හොඳයි කියලා හේතුවේ ඵලයේ වශයෙන් වැහැරෙන දෙයකට හිමිකම් ලැබුවා මිසක් වෙන එකකට ලැබුවේ නෑ. මැරෙන දෙයක් හොඳයි කියලා අරගත්තා නම් හේතුව හොඳයි කියලා නිගමනය කළා නම් ඵලයේ වශයෙන් මැරෙන දෙයක් හම්බුනා මිසක් වෙන දෙයක් හම්බ වෙන්නේ නෑ. දුක් විඳින දෙයක් හැප විඳින දෙයක් කියලා හිතාගෙන හේතුව වශයෙන් ගොඩ නැගුවා නම් දුක් විඳින ඵලය හම්බ වෙනවා මිසක් හැප විඳින ඵලයක් හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු සතුටක් සැලසීමක් අවිද්‍යාව නිසා ලැබෙන්නේ වේදනාවක් දුකක්. මෙන්න මේ කියන කාරණේ හරියට තේරුම් ගත්ත දාට තමයි ලෝකේ පා වෙන්නේ. එතකන් ලෝක සත්‍යයට ලෝකේ පා වෙන්නේ. ලෝකේ පා වෙනකම් මං ඊටන බැඳෙන හැදෙන මානසිකත්වයේ අත්‍යරිය යුතු කියලා අදහස ගන්න බෑ. එපා වෙච්ච නැති දෙයකට කොහොමද ඒක ගන්න? එහෙනම් මූල ධර්මයේ අහලා දස්සනේන පහතබ්බ කියන මේ දර්ශනයෙන් පහකල යුතු කරද්දී මෙසේ පහ කරගන්න ඕනේ. දහම් දැකීමේ. අන්නේ යාට ඊට පස්සේ ඇලෙන ගැටෙන තත්ති නැති කරගන්න. අවශ්‍ය කරන භාවනාය පහ තමයි කියන කොටස ඊළඟටයි ඔබට හත ගන්න. එහෙනම් විදර්ශනාත්මකව දැක දැකම මොනේ පහ කරගන්න සත්‍ය දැකලා පහ වුණොත් තමයි ඒක යථාර්ථයෙන් පහ වෙන්නේ. එහෙනම් අපි කරන කියන හැම දෙයක්ම හිතන හැම දෙයක්ම මෙන්න මෙසේ කිව්වොත් කළොත් හිතුවොත් මෙන්න මේ ආකාරයෙන් මේක සංඛාර බවට පත් වෙනවා. එතන මේකෙන් මෙබඳු අදහස් ඇති මානසිකත්වයක් මට උදා වෙනවා. එහෙනම් විඥානයක් ඇති වෙනවා. එතන මට බේරෙන්න බැහැ මනසට ඊට අවශ්‍ය දේවල් බහ ගන්නා නාම රූප එකේ වහිනවා. මගේ ඇසකන් දිවනාසය ශරීරය ඒකට ආයතන වෙනවා. ඒ જાතිය ස්පර්ශ ලැබෙනවා. එබඳු වින්දනයකුයි මට ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ. එතන මගේ හිත බැඳෙන්නේ එතන, උපාදාන වෙන්නේ එතන. එතන මම ඉන්නේ ඒ භවයේ. එහෙනම් ඒ භව මං ප්‍රිය කරන සාකල් යලි යලි ඒ භවයේ හද පුනර්භවය මම මිදිලා නැහැ. මම භවයෙන් જાති හැරගත්තා. ඒ જાතියක් මට හම්බ වෙනවා නිසා වෙන එකක් හම්බ වෙනවා. මේ පටිච්ච සමුප්පාදේ අපේ වාසාවෙන් දැන තේරුම් යන විදිහට කිව්ව එක ඇති. වචන වශයෙන් අරින්න මේක තෝරගන්න ඉතින් අපි දැනගන්න ඕනේ අපිට වැටහෙන හැටියට මේක පෙරලිය යන හැටි බලන්න. අන්න ඒකවල පටිච්ච සමුප්පාදේ පිටින් දහම් තේරීමෙන්ද පටන් ගන්නවා. ඉතින් මම මෙහෙම කළොත් ඇයි මම එහෙම කරන්නේ? ඒක හොඳයි කියන දෘෂ්ටි අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාව නිසානේ මගේ මුලා දෘෂ්ටියක් එන්නේ. මේක ඇත්ත తත්වේ මොකද්ද? අන්න ධර්මයේ මෙනෙහි කළ බලනවා මෙන්න මේක මෙබඳු දෙයට උගුලක්. මෙබඳු විලිසේ හිතුවොත් කිව්වොත් කළොත් මට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ මේක. ඒකට ආහාර වැටෙනවා. ඒ විඥානිය නැගිනවා. විඥානයට ආහාර දුන්නොත් විඥානිය මෝරනවා. ඒක හේතුඵලයේ එකයි. ඒකයි ධර්මතාවය. ආහාර නොදුන්නොත් විඥානිය වැරෙනවා. දුන්නොත් විඥාන මෝරනවා. මේරුවට පස්සේ මගේ හිත මට පාලනය කරගන්න බැහැ. මම එතනටපත් වෙනවා. ඊට පස්සේ මට ඒකම කරලා නාම රූප බැහැ ගන්නවා. විඥානිය නාම රූප බහිනවා කිව්වේ ඒකයි. මේ විදිහට වැරදි දෙයක් නොහොබිනා දෙයක් හුරු කරගත්තොත් පුරුදු කරගත්තොත් ආයි මේකෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට කල්පියා බය වෙන්න ඕනේ. අන්නේකට කල්පියා බය වෙලා යම් හුරු පුරුදු කරගත් දෙයක් නෑ උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ඒක පහකර තමන්න ඕනේ. අන්න පස්වාස දහම. මෙතෙක් කල් ලැබඳු මුලාසහගත, ලෝභසහගත, දේශසහගත, මෝහසහගත අදහස් ඇති කරවල. ඒබඳු පාප කිලුට මානසිකත්වයක් තියෙනවනම්. ඒ මානසිකත්වයේ ඒබඳුම හිතවිලි යලි හිතපන්. අදහස දෙනවා. ඒබඳු දෙයක් කියපන් පාළු නැන්න. හරි අමාරු වින්ද. සතුට ඉන්නේ එවන්දේ කියනකොට. එහෙම දේවල් කියපන්. බොරු කේරම් පරිසවදින කලාප කියපන්. ලෝභ තරහ මෝල විදිහට හිතපන්. ඒක තමයි ප්‍රියමනාප. ප්‍රාණගත අදත්තාදාන කාමීත්‍යාචාර කරපන්. නැන්න සැලසුමක් නැහැ. අදහස දෙන්න පටන් ගන්න ඕන ඕකට. යන්තරමක් ඒ විඥාන බලවත් වෙනා නම් ඒ තරමට හිත පාලනය කරගන්න බැ අදහස් දෙනවා. ඒ පස්සේ ඵලයන් හඹා ඵලයන්. මේක තමයි දෙන අදහස. හිතට වහල් වුණොත් ධර්මයේ වළඳ බෑ. තමන්ට එනින අදහස් වලට වහල්ලක් මේ ධර්මයේ වළඳ බෑ. එක එකනා කියන ඒවාට වහල්ලක් මේ ධර්මයේ වළඳ බෑ. ධර්මයට අනුකූලව හිතන්න ඕනේ. එතකොටයි ධර්මයේ මාර්ගය යන්න පුළුවන්. අරයා කිව්වට මෙයා කිව්වට මට කොන එකක් හිතුණාද? සෝ අක්කාත ධර්මයේ කියන්නේ ඒකයි. මට ඕන හැටියට කරලා බෑ කියන එකයි. සෘත කියන්නේ මට ඕන හැටියට කරනවා. සෝ අක්කාත කියන්නේ මට ඕන හැටියට කරන්න බෑ. ධර්මයේ මුලම දැනගන්න ඕනේ ඇයි ටික. ධර්මයේ කාටවත් ඕන හැටියට මට ඕන හැටියට යන ධර්මයක් නෑ. ධර්මයේ කියන්නේ හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවය තෝරාගත්තා නම් කවුරු කිව්වත් මට හිතුණත් ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාම මිත්‍යාචාරයේ දූෂ්‍ය පැත්තට ගෙනියනවා ඒක කොච්චර කිව්වද අනිත් පැත්තට ගන්නවා කියලා හරියන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා හිටියොත් ඒ දූෂ්‍ය මානසිකත්වයේ මැරෙනවා. ඒකට ආහාර නැති නිසා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මමට හිතුණත් කවුරු කිව්වත් හරියන්නේ නැහැ. හේතුවට පළ එහෙමමයි. මෙන්න මේක දකින්න ඕනේ. දැන් ධර්මයේ තුලින් දකින්න ඕනේ ධර්මයේ තුලින් යමකට එන හැටි. ඒකෙන් මිදෙන හැටි. ධර්මයේ හැදෙන පුද්ගලයා ධර්මයෙන් රකින්නවා කියන මේ දෙවෙනි ප්‍රශ්නේ තාදින උත්තරේ ඔකයි. දැන් රකින්නේ නැද්ද? ධර්මයේ හැදෙන පුද්ගලයා උදේ ඉඳන් රැය වෙනකම් බුදුන් වැඳගෙන දර ගහගෙන ඉන්න එක නෙමෙයි මේ ධර්මයේ හැදෙනවා කියන්නේ. පාන් පත්තු කරලා මල් ටිකක් අරලා උදේටයි දවල්ට හැයටයි මල් වට්ටියක් తీරලා පිළිබෙලාගේ වදින කෙනා නෙමෙයි මේ ධර්මයේ හැදෙනවා කියන්නේ. මෙන්න ධර්මයේ. ප්‍රාණඝාතී පානාති පාතෝ භික්ඛවේ අදම්මෝ පානාති පාතා වීරමණී ධම්මෝ අදම්මෝච වික්කවේ වේදිතබ්බෝ ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපදි සම්බන්ති මෙන්න ධර්මයයි ධර්මයට හැදෙන්නේ නැහැ ධම්මෝහාවේ රකිදී නැහැ අදින්නා දානං වික්කවේ අදම්මෝ අදින්නා දානා වේරමණී ධම්මෝ අදම්මෝච වික්කවේ වේදිතබ්බෝ ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපදි සම්බන්ති මහන්නේ නොදත් දේ ගැනීම එන හොරකම නොදුන් දේ ගැනීම අධර්මයක් නොදුන් දේ ගැනීම වෙන්වීම ධර්මයක් අධර්මයේ අධර්මයේ හැටියට දැනගන්න ඕනේ. ධර්මයේ ධර්මයේ හැටියට දැනගන්න ඕනේ. අධර්මයේ අධර්මයේ හැටියට දැනගෙන ඒකෙන් වෙන් වෙලා ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන ඊට අනුකූලව පිළිපදින්න. අන්නේ දාටයි ධම්මෝහවේ රකිති ධම්මචාරී ලැබෙන්නේ. කාමේසු මිත්‍යාචාරා භික්ඛවේ අධම්මෝ. මහන්නේ කාම මිත්‍යාචාරය අධර්මය. කාමේසු මිත්‍යාචාරා වේරමණී ධම්මෝ. කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම ධර්මය. අධම්මෝච භික්ඛවේ වේතබ්බෝ. කාම මිත්‍යාචාරය අධර්මය කියලා මහන්නේ දැනගන්න. ධම්මෝච යථා ධම්මෝ. એટલે කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම ධර්මයක් හැටියට යථාර්ථයෙන්ම දැනගන්න. යථා අත්ථෝ අර්ථවත් තේරුම් ගන්න. තථාපටිපදී සම්බන්ධ හිතලෝ පිළිපදින්න. අන්න මාර්ගය. මුසාවාදා භික්ඛවේ අදම්මෝ මුසාවාදා වේරමණී ධම්මෝ. දසකුසලෙට කොයි විදිහට යනවා? අදම්මෝච භික්ඛවේ වේදිතබ්බෝ ධම්මෝච යතා ධම්මෝ යතා අත්ථෝ තථාපටිපදී සම්බන්ති. මේ කවුරුවා කිව්වට ගුරුවරයා කිව්වට නෙමෙයි තමාම දකින්න ඕනේ. සානගතේ අදත්තාදානේ කාමිත්‍යාචාරේ මුසාවාදී ප්‍රසනාවාදී පරසාවාද සම්පප්පලප අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන මේ දස අකුසලේ අධර්ම කියලා දකින්න ඕනේ. මේ දස අකුසලේ වෙන්වීම ධර්ම කියලා දකින්න ඕනේ. අධර්ම අධර්ම හැටියට දැකලා වෙන්වීම ධර්ම ධර්ම හැටියට අර්ථවත්ව දැකලා ඒ අර්ථය වතහාගෙන එහිදී හරිය දැකලා ඊට අනුකූලව පිළිපදින්න ඕනේ. අන්න ධම්මෝහාවේ රකිති ධම්මචාරී කියන දෙන්න මාර්ගය දෙනවා. ධර්මයේ තුල ගැවෙසෙන එක නම් ධර්මචාරී පුද්ගලයා ධර්මයේ තුලින්ම හැකෙනවා. ඒකයි හේතුව. අන්නේ මේ අවස්ථාව සකස් වෙන්නේ ඒ ටික කරනකොට. ඉතින් ওই ටික අපිත් මේ ධර්මයේ තුල නේ ඉන්නම් ඉන්නේ අපිත් බෞද්ධ නේද කිව්වද? මේකේ දසකුසලේ තින්නේ කියලා බලන්න ඕනේ. මේක තමයි මූලික වශයෙන් දැකිය යුතු hali ධර්මයේ. ඉතින් මෙතෙන්දී ආනාපාන සති භාවනාව වදාරනවා කියන්නේ මෙන්න මේ දහම් දැනුව තියෙන කෙනාට. එයාට තියෙන සම්මා සතිය, මුත්තා සතියක් නෑ. ඒ වගේම අසම්පජඤ්ඤේවත් නුඹලාව ඔයහත් තියෙන්නේ මුලාව එයාට නෑ. නුඹලාව තියෙන්නේ මුලා වෙන්නේ නැතුව මනාසියේ ධර්මයේ සිහි කරලා ඊට අනුකූලව කටයුතු කරනවා නම් අන්න එයාට පහකලිත පේනවා, අසුරු කලිත පේනවා, පානකලිත සහ ආනකලිත දකින්න. දැනගෙන නිරන්තරයෙන් හැයදාවල් දෙකේ අනේන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන සෑම ඉරියව්වකදීම මෙන්න මේ ආකාරයෙන් පහකලිත මේකයි, මම මේක පහකලිතයි, මේ මතුවන හිතිවිල්ල, මේ මතුවන ක්‍රියාව, මේ මතුවන කතාව මෙතනම තෝරාගෙන මෙතනදී අපි දහින්න ඕනේ. පහ කලිත නැත්නම් පහ කරනවා. ඇසුරු කල යුතුර ගැලපෙනවා නම් රාගක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත මඟ පාදනවා නම් ඒක ඇසුරු කරනවා, ආස්වාස කරනවා. මෙන්න මේ ආස්වාසයයි පස්වාසයයි තේරුම් ගත්ත කෙනාට නිතරම පවතින ආනාපානයක් තියෙනවා. මෙන්න මේ ආර්ය විනිහි නිවන් දකින ආනාපාන භාවනාව ඕකයි. හැබැයි හරි ලේසි කරගෙන ගියොත් නිවන් දකින්න ඔළු කපනවා වගේ අමාරු වැඩක්. මෙච්චර කල් ගෙනාවු කුණුගොඩ අවංකව විතර තමනවා කියන එක හරි අමාරු දෙයක්. ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ ලාජි අපි ඒ කියන ගුණයෙන් ඉඳලමයි කරගන්න ඕන. මේ ආනාපාන සති සමාධිය කියන්නේ මූලික වශයෙන් මේ ආර්ය විනී ආනාපාන සති සමාධිය ඕකයි. ආස්වාස කරන්න කිව්වේ නිවන මිසක් හුලඟ නෙමෙයි. නිවන ආසස කරන්න. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාතික. ආනන්ද වේ සියලු සංඛාර අනස්සාතිකයි. ආසස විරහිතයි. ආසස කරන්න වටින්නේ නැහැ. දැන් සියලු සංඛාර පස්සාතිකයි. අනස්සාතික කියන්නේ ආසස ආසස කරන්න වටින්නේ නැහැ. වෛර පහක් බිය පහක් දුරුකල සෝවාන් පුද්ගලයා ඉහාත් මේම ආසස හතරක් ලබනවා. සක්කාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. මේ ආරවිණ අස්සසාස. හතෝ අස්සසති. සියෙන් අස්සසාස කරන්න. ආරිහුගලයා හතර අස්සසාසයක් ලබනවා. චත්වාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. ඒක කියන්නේ හුලඟක් ගැන නෙමෙයි. සමහර අය කියනවා මරුණ කෙනාට මතු උපතක් තියෙනවා. මේ කාගේවත් කියමනක් අහලා මට මොනවද වෙනස් කරන්නද? මම පව් කරන්නේ නැහැ. මැරුණ කෙනාට මතු උපතක් තියෙනවනේ. ඉතින් ඒක වළක්වන්න බැරි නා. මමද හැනසිල්ලේ යහපතේ සුචරිතව ජීවත් වෙනවනා. මගේ මතු උපත අලාමක ලාමක වෙන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මෙන්න පළවෙනි ආස්වාදේ. මැරෙන කෙනාට උපතක් නැහැ. තවත් කට්ටියක් ඔහොම වාදයක් ගෙනියනවා. ඉතින් මම මෙලෝ දෙහැමින් සාමින් යුක්තිසහගත මිනිසෙක් හැටියට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැතුව. ඒක වෙනස් කරන්න මට මොන කරක් නැහැ මේ මල් උත්පත්තියක් නැහැ කියලා. නැති වෙනම මයි මොකද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඇන්නේ හැරසුම. දෙවෙනි ආශාවේ. පව කරන්න නම් එපා ඒකාන්තයේ පව සිද්ධ වෙනවා කෙනෙක් කියනවා. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නේ. මට එකෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මොකද මම කොහොමද පව කරන්නේ? පව නොකරන මට පව කරන නම් අපාගත වෙනවා පව කරන නම් පවර දුක් විඳිනවා කියලා හැම කියනවනම්. මට ඒක ප්‍රශ්නේ මොකද්ද? කොහොමත් නම් ඉරායාසයේ මගේ සබයි පව කරන්න නැති. මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. තුන්වෙනි ආශාවට යන්නමන. මොනවා කියලා පව සිද්ධ වෙන්නේ? තව කඩිය මතයක් කියනවා. ඉතින් එහෙනම් මම මෙලොවත් මේ දෙහැමි සාමි ජීවත් වෙලා මට වෙන්නේ අධ්‍යක්ීමක් හරි සතුටක් තියෙනවා සැලසුමක් තියෙනවා. ඉතින් ඒ නිසා පව සිද්ධ වෙන්නේ නැහැ කියලා මට පව කළා අමාරු වැටෙන්න ඕනේ. මට පෙනිපෙනී තියෙන සාධාරණ යුක්තිය සාධාරණ වැටහෙනවනේ. ඉතින් මම යුක්තිය සාධාරණ ජීවත් වෙනවා නේ. මට මොකද පව වලට පව නැතත් වැරදි වැරදි වලට පව නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක අහනකොට වැරදි වැරදි කරන්න ඕන කමක් නැහැ. මෙන්න මේ හතරවෙනි ආශාසයක් ලබනවා. මෙසේ වෛර බහ බිය බහ දුරු කරපු. නැත්නම් පානගත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාන සුරාමේරිය කියන පංච දුෂ්චරිත දුරු කරපු කෙනා ලෝකයාට වෛරයක් ඇති කරන බයක් ඇති කරන දුෂ්චරිත වැඩ පිළිදෙන්නේ නැහැ. මෙන්න මේ ආර්ය පුද්ගලයාගේ ස්වභාවය ඕකයි. ඉතින් ආර්ය පුද්ගලයාගෙන් අන්නට වෛරයක් බයක් ඇති වෙන්නේ නැහැ. එන සැනසෙල්ල ජීවත් වෙන ඔන්නේ ආස්වාස හතරෙන් මෙරොයි. මෙන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳ වාස්සාව. අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීහ සේනාධිපතිට යමෙක් මට ආස්වාසවාදී කියනවනම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවුවරුදු හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරණ වෙන කරුණකින් නෙවෙයි මෙච්චර පැහැදිලි කරලා පිටකේ වෙන්න තියෙන්නේ අපි මොකද කියන්නේ මට මේක ආස්වාසවාදී කියන මෙන්න මේ හේතුවෙන් කියන්නේ මේකයි සත්‍ය ක්‍රමය වෙන්නේකින් නෙවෙයි එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෞකික නුවණට කරගහගත්තාගේ ලෞකික අදහස කලම් බුදුනේ නෑ උන්වහන්සේ ස්වයංබුත් ඥානිය දැක ලෝකෝත්තර ධර්ම මාර්ගය අනුගමනය කළයි බුදුනේ අපි ආ හිතන්නේ බුදුරජාණන් වහන්සේ අර ගහ මුලේ ඉඳගෙන හුස්ම අරගෙන හැල්ලා ආනාපාන හතියින් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා බුදු වෙනවා ආනාපාන හතියින් බුදු වෙනවා කිය. අනුගේ කෑලි අල්ලගෙන බුදු වෙන්න බෑ. ලෞකිකයේ ලෞකික පුද්ගලයන්ගේ තියෙන කෑලි අල්ලගෙන ලෞත්‍රා බුදු වෙන්න පුළුවන්. ලෞත්‍රා බුද්ධඥානිය කියන්නේ උන්වහන්සේගේ ස්වයංබුත් ඥානිය මතුපරක මාර්ගය. ඒ මාර්ගයේ ලෝකෙ මතු වෙලා තිබුණේ නැහැ කවදාවත්. ලෞත්‍රා බුදුරේ උඩ පහළ වෙන උන්වහන්සේගෙන් ලෝකෙට විද්‍යාමාන වෙන එකක් මිසක් ඒ ආර්ය මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ අන්‍ය පුද්ගලයේ කරන් ආපුන කරගහලේ නම් බුදුරු ඒකෙන් මුක්කු ගහගෙන නැగిලා ආවේ නැහැ. ඒක ඉච්චර කාලේ වඩපු ආනාපාන හතිය කියලා එකක් ලෝකෙ තිබිලා ඒක වන්නා උන්වහන්සේ බුදු වෙච්ච හැටියට අද කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනාපාන හතිය බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ දේශනාවෙන් අහගත කෙනෙක් ඇරෙන්න දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සමන බමුණන් සහිත තුන් ලෝකේ කවුරුත් ඒක දන්නේ නැහැ. මේ බුද්ධ දේශනාව බුදුරන් වහන්සේ ගාන පාරහතිය බුදුරන් වහන්සේම දන්නේ. උන්වහන්සේ විදේශනා කරලා ඒ විදිහට ගත කෙනා ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ ශ්‍රාවකයාට නිවන් ප්‍රතිඵලයේ තියෙනවා. එන ආනාපාන සතිය සතර සතිපට්ඨාන විදිහට බුදුරන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨාන අමුතේ වරන් දෙයක් නෑ. ආනාපාන සති භාවනා සතර සතිපට්ඨානේ දිනනවා. නමුත් අපේ අද කියන්නේ කොහොමද? සමත භාවනාවක් ඇතුළත හිත ටිකක් එක් වෙන්න ආනාපාන සතිය වරන්. ඊට පස්සේ විදර්ශනා පටන් ගන්න. මෙහෙම જાතියනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්වූ ආනාපාන හතියේ සතර සතිපට්ඨානෙමයි සතර සතිපට්ඨානෙ යම් කරේද ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එතන සත්ත බොද්ධයන් ගතේතන නිවනත් එතන සතිය සියල්ලම එතනින් පූර්ණ එහෙන බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියයි ලෝකයාගේ ආනාපාන හතියේ සතර සතිපට්ඨානයකයි කියන්නේ ලෞකික සමාධියක් නිසා ලෝකෝත්තර සමාධියක්වත් ඒකේ ලබන්න බෑ. ලෝකෝත්තර සමාධියක් ලබනවා නම් නිවන අරමුණු කරගත් කර්මස්ථානයක් වෙන්න ඕනේ. ආර්ය සමාධියක විශේෂත්වය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 7ක් පරිවාරගෙන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධිය, සම්මා සමාධිය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග හතක් පරිවාර කරගෙන තමයි සම්මා සමාධිය පහළ වෙන්නේ කියලා දේශනා කරනවා. යම් තැනක සම්මා සමාධියක් නම් ඉතුරු මාර්ගාංග හතක් එතනම තියෙනවා. නෝ ලෝකේ සමාධිය කියලා බරක් එතන තියෙනවා. ඒක මාර්ගාංගයක්වත් එතන නෑ. ඉතින් ආනාපාන සති භාවනාව වැඩෙන්නේ ඔය ක්‍රමයට. ඒවං උපසංහරති. බුදුරන් වහන්සේගේ දේශනාව විවිධාකාරයෙන් දකින්න පුළුවන්. ලෞකික වශයෙන් ලෝක සත්‍යය ගන්න අදහස ඇති ඒ වචනේම ඒ සද්දේම උච්චාරණය කරලා ඒ සද්දේම තියෙන ආර්ය අර්ථය. මෙන්න මේ ආර්ය අර්ථය මත කරගත්තොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ආනාපානය තේසන ගන්න පුළුවන්. සංසන්දනය කරලා දකින්න පුළුවන්. දැන් අරගන්නේ හුස්ම වල මොනවද තියෙන්නේ? අපි සංසන්දනය කරලා දකින්නේ පිරිසිදු ඔක්සිජන් කියන වාතය මුල් කරගත්ත පිරිසිදු වාතය තමයි අරගන්නේ. පස්සාස කරන්නේ මොන වාතයද? කාබන් ඩයොක්සයිඩ් සහිත අපද්‍රව්‍ය සහිත වාතය පස්සාස කරනවා. දැන් උපමාව ගැලපෙන්නේ නැද්ද? පිරිසිදු ජීවනයේ පැවැත්මට හේතු වෙන්නේ අරගන්න. අපිරිසිදු කාබන් සහිත දේ පහ කරන්න. ඒවන් උපසන් සම්සන්දනය කරලා නිවන් දකින්න පුළුවන්. ඔතනත් ඔබ තියෙනවා. පස්සාස කරන හුස්ම වැනි දෙයක් ලෝකේ තියෙනවා. මොනවද? කෙලෙස් කසටින් කසට ගන්නුන යම් කිසි හිදිවිලි ක්‍රියාව වදන් නැද්ද? මෙන්න මේවා පස්සාස කරන යුතු කෙලෙස් කොටස්. හරියට වායුව වගේ. පස්සාස කරන වායුව ඔක්සිජන් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් සහිතවන්නා වූ අපද්‍රව්‍ය සහිතවන්නා වූ නරක දෙයක් තමයි පහ කරන්නේ. ඒ වගේ සංසන්දනය කළා. ඔබ ළඟ රාග කහටක්, ද්වේෂ කහටක්, මෝහ කහටක් ඇති යමක් වේද? ඒ වගේ පහ කරන්නේ. ආස්වාදයේ අරගන්නේ පිරිසිදු සිසිල්ලු ජීව වායුවක් සමගයි ගන්න. එයාගේ අප්‍රමාදව අමත පදගෙන අප්‍රමාදී මුල් කරගෙන ජීවිතය පවත්වන්නා වූ අප්‍රමාද ගුණේ තියම් දහමක් ඇද්ද? අන්නේ අප්‍රමාදී මුල් කරගෙන පිරිසිදු දේ ගන්න. මොනවද පිරිසිදු? අලෝභ කුසල මූලං, අදෝස කුසල මූලං, අමෝහ කුසල මූලං. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන කියන හිතන දේවල් ගන්න. ඒකත් අර උපමා පරිදි ගත්ත හැකියි. උපමා සම්සාධනය හිම ගන්න පුළුවන්. පස්සාස කිරීමල සුදුසු දේ පස්සාස කරන්න, ආස්වාස කරන්න සුදුසු දේ ආස්වාස කරන්න. මේකත් නිවන් මඟක්. අනුපූර සමාධි මාර්ගයක් තියෙනවා. ඒකෙදිත් මේ ආස්වාද ප්‍රසආදේ ගන්න පුළුවන්. හැබැයි ලෝකයා හිත පිහිටපු ක්‍රමයට නෙමෙයි. සැහැල්ලුව බලාගෙන ධර්මානුකූලව ඉස්සෙල්ලා දැකලා යන ක්‍රමයක් තියෙනවා. අපිට යමකී යමකින් දුක් දෙනවද? දුක් දෙන්න හේතු වෙන හේතු අත්හැරියොත් ඒ දුකෙන් නිදහස්. මේ මූල ධර්මයේ තේරුම් ගන්නවා. දැන් අපි මේ බාහිර ලෝකයේ යම්කිසි පිළිසක් එක්කලා ඉන්නකොට අපිට අයින් කරන්න බෑ මේ පිළිස. අපිට මූණ දෙන්න සිද්ධ වෙනා පිළිසත් එක්ක කරන කටයුතු වලදී. ඒගොල්ලෝ විවිධාකාර අදහස් ඇති අය. විවිධාකාර ගති ලක්ෂණ තියෙන අය. ඒගොල්ලෝ ගති ලක්ෂණ ක්‍රියාත්මක කරනවා. සමහර අය බොහෝකටම දුස්චරිත ගති ලක්ෂණ. වැටෙන්නේ හිමමයි. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත තමයි බොහෝකට තියෙන්නේ. හැබැයි තමන්ගේ තියෙන කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත මේ දේ ගලපන්න බෑ. ඒ කියන්නේ අනිත් පුද්ගලයන්ගේ හැම වෙලෙම තමන්ට එනවා බහරක්. ඒක නතර කරන්න බෑ ලෝකෙ හැටි. හැබැයි හිතෙන එක ඇත්ත. කටුක දේවල් ප්‍රිය නැති එකත් ඇත්ත. අනුන් බයිනකොට ඒක ප්‍රිය වශයෙන් ගන්න බෑ, අමාරුයි. හැබැයි නොගැටි ඉන්න පුළුවන්. ඉවසීම ප්‍රගුණ කරත් ඒක කර්ණ සසායන වචනයක් නෙමෙයි. ඒ වගේම ලෝකයේ සම්බන්ධයේ ලෝකයෙන් අයින් වෙලා යන කටයුතු කරන කෙනාට ලෝකයේ සම්බන්ධ හැම දෙයක්ම ඒ ආකාරයෙන් අප්‍රිය අමනාප ගතියට පත් වෙනවා. හැබැයි අප්‍රිය වශයෙන් අමනාප වශයෙන් ගැටෙන්නේ නැතුව තමා නිදහස තේරුම් ගන්නවා. ලෝකයේ තුල ඉන්නකන් නිදහස ලබන්න බැරි බව දන්නවා. යම් යම් අවස්ථාවක ඒක ලැබුණොත් ලැබුණු අවස්ථාවේදී ඒ නිදහස අත්දකින්නවා. මෙන්න මේකයි ක්‍රමය. මෙන්න මේ ක්‍රමේදී බුද්ධලයා දකින්න එක දෙයක්. අපි ගොඩනගාගෙන ඉන්නේ මේ ගිහි රාමුව. නැත්නම් යම්කිසි පිරිසක් එක්ක ඇසුරු කරන රාමුවක් තියෙනවා. මේ කරගන්න රාමතුල්ලි රාග සහගත ද්වේෂ සහගත මෝහ සහගත වැඩ තමයි මේක හිතවිලි ක්‍රියාවතන වශයෙන් අපි ගොඩනගන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔය රාමතුල්ල අපිට කරන්න දෙයක් නෑ ජීවිතය. කුක්කුට මැත්ත අර මිත්ත කියන වැද්දාගේ වාර්යාව. දුනුයි ඉතාල හදලා දීලා. ඉතින් අර මනුස්සයා දඩේ මේ යනකොට කෑම ටික හදලා දීලා ඔක්කොම කරලා දීලා අර ගෙනාවු මාසු වේර කපලා පොඩ්ඩක් හදලා දීලා වැද්දාට ඔය හැටි ජීවත් වුණා. සෝවාන්ගෙත සිටු කුමරියා. හැබැයි වැද්දර වල හැටි දිවත් නැහැ ගැටුනේ නැහැ. හැබැයි චේතනා වශයෙන් එතන හිත විහිල්ලා තිබුණේ නැහැ. ප්‍රිය දෙයක් හැටියට ගත්තේ නැහැ. නමුත් අර ජීවිත කාලේ ගත කර අවුරුදු 20 ගානක්. අර වැද්දත් එක්කලම. දැන් මෙන්න මේ වගේ හිටපු කාල සීමාවක අපිටත් මොන මොන වගේ හැටි වස්තුවලින් මේ දවල් කාලේ නේ අපි වැඩ කරන කාලේ. ඔයගේ අනික්කාගේ පන්දා නිසා අපිට අර දුක්ඛම් කටවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉවසිල්ලෙන් යාට මුණ දීලා හිටියට අපි දන්නවා මුළු දවසේ උදේ ඉඳන් හැය වෙනකන් හැය එළි වෙනකන් ඒකට අවස්ථාවක් නැහැ. ගිහි වතේ ඉන්න කෙනෙකුට ඒකට අවස්ථාවක් ලැබෙනවා. ඔක්කොම කෝලන් නැතනා පැටව කෑ ගහන ඔක්කොම හැය 10 වෙනකන්. 10න් පස්සේ තින්නේ ඌ ඔක්කොම බුදි තැනි තැන වෙහෙලා. බීපී කටයි තව කෝ හැරෙලා උත් බුදි. බයින එකක ඉන්නම් ඒකත් බුදි. මොකද උන්ට නිදිමත උකුලන්න බෑ. නිදිමත කියන එක හරි අමාරුයි. සාගදේශ මොහ සහිතයාට නිින්දියක් නැහැ නම් හරි අමාරුයි. එදා ඌගේ වෙලාව මත 7-8 වෙනකන් විතරයි. 9 වුණාට පස්සේ වැටි දෙන ගොරෝ ගොරෝ ඌදි. මෙන්න මෙහි වෙලාවක් අහුනහම අලෝභ ආදේශ අමෝහ ගුණ ඇති පුද්ගලයාට අනිත් වෙලාව ප්‍රමෝද වෙලාව. ඌ බුදියේ නේලා මේ පුද්ගලන්ට ප්‍රමෝදයි. එන ඒ වෙලාවේදී හිමින් සිර ඉන්න ඇදේ හරි පැදුරේ හරි නැගෙලා නිසංසලව ඉඳ ගන්නවා. දැන් කවුරු කරදර කරනවද? කරදරගනේ ඔකම බුදි. ඌගේ කරදරයක් දැන් නැහැ හොඳ වෙලාවක් අහුනේ. අන්න පුද්ගලයා වෙලාව කරගන්නවා. ඒ වෙලාව තුළ එයා දන්නවා. මහා කරදරකාරී බාහිර පරිසරයකින් මිදිච්ච නිදහස් වෙලාවක්. තමන්ගේ හිතට දැනෙන නිදහසක ඇති. අත්හැරීම කොච්චර සාන්තද ප්‍රණීතද. දැන් මම අත්හැරලාද මේ ඉන්නේ. මේ වෙලාවේ. මේ මොහොතේ මම අත්හැරලාද ඉන්නේ. ඒ කාටද අත්හැරලා ඉන්නවා. ඒ කරදරේ වෙන් වෙලා හිටියද. දැන් මගේ ශාරීරිය පිළිබඳ තියෙන කරදරේ. ඒක ඇරිලා නැහැ. ශරීරයේ පැත්තකින් සප් වෙනවා. පැත්තකින් හිරි වැටෙනවා. දාඩිය දානකොට හීතලයි. ඒ වගේ පන්දකොඩකට මූණ දීලා තියෙනවා දැන් මේ වෙලාවේ. කැකුම වේදනා දීම එක පැත්තකින් එනවා එක්ක. මේ වගේ එක එක ප්‍රශ්න. කොන්ද කටින ඉඳගෙන ඉඳ බෑ එක්ක. මොන මොන එක කත්තමක කියනවා. මොන මොන හරි ප්‍රශ්නයක් එනවා. අන්න ඒතකොට හැම වෙලේම දකින්න ඕනේ. යම් වේදනාවක් දැනෙනවා නම් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ දාහ වශයෙන් හෝ මොන පිළෙන විදිහට කොයි ආකාරයෙන් හරි මේකට හේතුවක් තියෙනවා. වේදනාවක් වේදනාවක් කියන අවස්ථාවක් නෙමෙයි මේක. මේ මොන වේදනාවක්ද? කුමක් නිසා හටගන්නේ එකක්ද? මේ වේදනාව මොකද? වේදනාවට හේතුව මොකද්ද? කය ඇති නිසා හටගන්න වේදනාව කය ඇති නිසායි. වෙන එකකින් මේ හටගන්නේ. කය තියෙන නිසා හටගන්න වේදනාව කය නිසා හටගන්නේ. ඒකයි මේ සත්‍යම රත් වෙන්නේ. කැක්කුම ඉන්නේ දාඩිය දාන්නේ මේ කය නිසානේ. කය හැදිලා තියෙන්නේ මොන වෙන්ද? ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. දැන් අපි සකස් වුණ ආකාර බලා ගන්නවා. ඉතින් මේ ශරීරයේද ධාතු හතරකින් කයක් කියලා ගොනු වෙන්නේ. ආපෝ ධාතුව කුමක් නිසා හටගත්තද? බැඳෙනවා. බැඳෙන ගතිය නිසාම තමයි බැඳෙන එකක් හටගත්තේ. එයා රාගයේ මුල් කරගෙන ආපෝ ධාතුව ද්‍රව ධාතුව හට ගන්නවා. මේ ද්‍රව ධාතුවක් හා සම්බන්ධ වෙන්න හේතුව රාගය. මේ ගිනි ධාතුව මොකක් නිසාද? ද්වේෂය නිසා හට ගන්නවා. ලෝභය නිසා, රාගය නිසා එකක් හට ගන්නවා ආපෝ ධාතුව. ද්වේෂය නිසා හට ගන්නවා ගිනි ධාතුව. ඒක තමයි මේ දවන්නේ සත් කරන්නේ. හේතුඵලයේ එතන මේ තද ගතිය මොකක් නිසා හට ගන්නවද? බර ගතිය තද ගතිය. මෝහයේ ප්‍රතිඵලය. මෝහය තද කරනවා. බර කරනවා. හිර කරවවනවා. මෙන්න මේ ගති තුනට එකතු වෙච්ච ගොනුනොත් එහෙම තමයි වාය ධාතුව පීඩනයටපත් කරන්නේ. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන තුනට එකතු වෙච්ච වෙලාවට තමයි වාය ධාතුව කරදර කරන්නේ. වාත අමාරු වෙන්නේ එතකොට. එනම් මෙතනින් ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හටගත්ත යමක් ඇතනම් ඒක දුකට හේතු වෙන, කරදරවලට හේතු වෙන හරිය. ප්‍රධාන දුක. එහෙනම් මට පුළුවන් නම් මේ කය මෙහෙමෝ තියෙද්දි ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් වෙන් වෙන්න කොච්චර නැහැලුද? එහෙනම් වායු ධාතුව මොකෙන්ද හටගන්නේ? අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය කියන හේතු තුන නිසා. හේතු තුනේ නිර්මාණය තමයි මේකේ වායු ධාතුව. ලෝභ දේශ මොහ කියන හේතු තුනයි, අලෝභ දේශ මොහ කියන හේතු තුනයි. මෙන්න මේ හේතු හය නිසා ලෝකේ හටගන්නවා. ලෝකේ හටගන්න හේතු හයයි. ඔන්න හයෙන් හටගන්න ආකාරය. මේ දහම වැහිලා හිට තමයි අද හොයාගන්න බැරි. දැන් මේකෙන් අහක් වෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද අහක් වෙන්නේ? අර කියන ආපෝ ධාතුවයි, පඨවි ධාතුවයි, තේජෝ ධාතුවයි කියන තුන ඇසුරු කරගෙන ඉන්නකන් තමයි. ඒ ඇසුරෙන් මිදෙන්න බැරි මනසට. මේකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මිදෙන්න ඕන එක අත්හරින්න ඕනේ. අමනසිකාරී හා මෙනෙහි කිරීමෙන් අත්හරින්න ඕනේ. තමාට පවතින්න ඕනේ යමකද? ඒක මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක මෙතන සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ. හේතුවට අනුකූල ඵලයේ යමක් අත්හැරිය යුතු දෙයක් අත්හරින්න, යමකට පැමිණිය යුතු දෙයකට පැමිණෙන්න. මෙන්න මේ නිසා එයා කල්පනා කරනවා. අරමුණු කළ යුතු, මෙනෙහි කළ යුතු. වායුව මෙනෙහි කරනවා. කය මෙනෙහි නොකර ඉන්නවා. කය මෙනෙහි නොකරමින් වායුව මෙනෙහි කරන්නා වූ ක්‍රමයක් තියෙනවද? මල් ළඟ ඒකේ මා ක්‍රමයක් තියෙනවා. ඇයි මේ නැහැ යන්නේ හැමියා කොච්චර හරි වායුව? අන්න අහුනා එක. ඉස්සරහට හිත තියාගෙන මෙනෙහි කරන අවධානයේ ආවර්ජන යොමු කරනවා. මේ ඉස්සරහට හැරිසරන වායුවට. ටික වෙලාවක් ඉන්නකොට හොඳට පේන්න පටන් ගන්නවා. වායුව අරමුණු වෙනවා, කය අරමුණු වෙන්නේ නැතුව යනවා. ඒරාට දැනෙන පටන් ගන්නවා, මුළු කයම නොදැනී ගියා වෙනවා. කය දැනෙන්නේ නැතුව යනවා, ස්පර්ශ වෙන්නේ නැති නිසා. වායුව දැනෙන්න පටන් ගන්නවා සැහැල්ලුවට. මෙන්න මෙතෙන්ට එනකොට දැනෙනවා වායුවේ සහනේ. මොකද අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් හටගත් ආ යම් රූප කලාපයක් ඇද්ද, රූප ධාතුවක් ඇද්ද, ඒවා දුක්ගිනි දෙන්නේ නැහැ. අර වගේ දවන්නේ තවන්නේ නැහැ. අන්නේ දුක්ගිනි නොදෙවන, සුගති ගති ලක්ෂණ ඇති කරවන, සුව ඇති කරවන, මෙන්න මේ ගති ලක්ෂණේ වායු ස්පර්ශයේ පමණක් තියෙනවා නම් ලැබෙනවා. වායුවේ මේ ශරීරයේ විහිදි වෙන වායුව අරමුණු වෙලා වායුවේ කයක් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අලෝභයේ, අදේශයේ, අමෝහයේ ආලෝක ස්වභාවයෙන් යුක්තයි. සමු අරමුණු කරපු දැනට ආලෝක පුල්ලියක් වැටෙනවා. ඉදිරියේ තියෙන වායු අරමුණු වලට ඉස්සරහ තියෙනවා වායුව නිකන් ගෝලාකාරව එක එක අතර කැරකිල යන ආලෝක ධාරාවක් වගේ පත් වෙලා පේන්න පටන් ගන්නවා. ශරීරයේ නොපෙනී සත්‍යෙට පත් වෙලා මනසට වායුව පමණක් අරමුණු වෙන සත්‍යතාව එළින් අතර වුණාම ඔන්න ඔතේ කියන ප්‍රථම ධානයේට පත් වුණා. මේක විශාල සූර්යයක් තියෙනවා, කය දැනෙනවා. හැබැයි මේ මස්ලේ කය නෙවෙයි දැනෙන්නේ, වායුවේ කයක් හැටියට. ඒක විශාල සූර්යයක් තියෙනවා. බර නැහැ, සැහැල්ලුයි. මුළු ශරීරයේම හැමතැනම සුව හිරියකින් හිරි වැටි ගියා වගේ. විශාල සුවයකට පත් වෙලා නිශ්චලව නවතිනවා. මෙන්න මේ ස්වභාවයට ඇදලා ඔයකින් ප්‍රථම ධානයේ තින්න පුළුවන්. ඊට පස්සේ අලෝභ, අදේශ, අමෝහයන්ගේ ආලෝක ලක්ෂණේ මූලට වැටලා මූල හඳේලිය වැටෙන හා සමාන වැටෙනවා. දෙවෙනි ධානයේට අවශ්‍ය කරන අරමුණ ඔතනින් එනවා. ඒ හඳේලිය හරි සාන්ත, හඳේලිය වැනි එළිය හරි සාන්තයි අර වායුවට වැඩි. වායු ස්වභාවය ඉක්ම ගිහිලා මේ හඳේලිය ස්වභාවය මුළු හැමතැනම විහිදුනා නම් කොච්චර සාන්තක ප්‍රණීතද. මේ අදහස එනකොටම අර ආලෝකයේ ගිහිලා මුළු ශරීරය හැමතැනම ගිහිලා වායු මේකේ වහ ගන්නවා හැමතැනම. වායු ශරීරයේ, වායු මේකයි ආලෝකයෙන් වහගත්තාම එරමිනිය ගොතාගෙන හිටපු ආකාරයේ ආලෝක ශරීරයක් තියෙනවා වගේ වැටහෙනවා. වායු මේකයි, ආලෝක කයයි. මේක ඊට වඩා සාන්තයි, ප්‍රණීතයි ඉස්සෙල්ලට වඩා. මෙන්න මෙතෙන්ට ආවම එයා දෙවෙනි දැහැනට ආවා. ඊට පස්සේ දකින්නවා මේ වායුමය ස්වභාවය නැති විනිවිද ගිය ආලෝකයේම තියෙනවා නම්, තනිකර ආලෝකයේම හැදුණු කයක් නම්, ඒක කොච්චර මිටලා සාන්තක ප්‍රණීතද. ඒ සිටීලත් එකලා අර වායුමය ස්වභාවය සම්පූර්ණ නොදැන ගිහිලා අත්‍යක් මුල්ලක් නැහැ අතුල පිට සියලුම තැන තනිකර ආලෝක කඳක් හා සමාන ආලෝකයෙන් සම්පූර්ණ වෙච්ච අඟපසඟ ඇති ආලෝකමය කයක් ඇතිලා සාන්තව විහිදෙනවා. ඊට වඩා මෙන්න සුඛේ කන්දට ආසයිද තුන්වෙනි දැහැන. දැන් ඔයගින් හරි ගියාට පස්සේ හුස්ම සම්බන්ධයක් නෑ, ඉන්න විතරයි හුස්ම සම්බන්ධ වුනේ. දැන් යන්නේ ධානයේට අවශ්‍ය කරන ධානාංග අරමුණු කරගෙන එහා ධාන වලට යන්නේ. හැම වෙලේම ආස්වාද ප්‍රස්වාස අරමුණු කරගෙන ධාන වල ඉන්න බෑ. ඒක ප්‍රථම ධාන යනකම් විතරයි තියෙන්නේ. ප්‍රථම ධානයේ මෙවට පස්සේ සමාධියෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතං. සමාධියෙන් ජනිත වුණු ප්‍රීති සුඛේ සහිතයි ධානාංග පහළ වෙන්නේ. හරි විවේකයේ පහළ වෙච්ච එකයි විවේකයෙන් ප්‍රීති සුඛේ ප්‍රථම ධානයේ විතරයි. විවේකයෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතං ප්‍රථම ධානං. දෙතිය ධානයේ කියන්නේ සමාධියෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතං දෙතිය ධානං. අනේ සමාධියෙන් ගොඩ නැගුණා වූ ප්‍රීති සුඛේ දැන් ඉන්නේ. එන අර අරමුණ එතන නෑ. හුස්ම ගැනීම සම්බන්ධ කතාව. මෙන්න මෙතෙන්ද කියාට පස්සේ දකින්නවා අංගපසංග වෙන් කරලා තියෙන එක කවුරු කරපේකට කොහොම හැදිච්ච එකක්ද? උන් ඔය තැන්වලදී හැමතැනකම නුවණ දියුණු වෙනවා. නුවණට ගෝචරලා පේන්න පටන් ගන්නවා. මේ අංගපසංග නිකන් හැදිලා නෙමෙයි. මනසෙන් ප්‍රීඩිත කරලා මනසෙන් නිර්මාණය කරලා ගොඩනගන ඉඳයි මේ තියෙන්නේ. මොකටද ගොඩනගන්නේ? ප්‍රියමනාප වස්තුපස්සේ දුවන්දයි. ඒවා අල්ලගන්නයි අත් දෙකයි කකුල් දෙකයි හැදිලා තියෙනවා. ඒවා වෙන වෙනම බලන්න ඒවට ගෝචර වෙච්ච ඇහැකුයි. ඒවට අවශ්‍ය දේ අහන්න කනකුයි. ඒවැ ගති ස්වභාව ආග්‍රහණය කරගන්න නාසයකුයි. ඒවැ රස භුක්ති විඳින දිවකුයි. ඒවා පහත ගන්න කයකුයි තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ ඇදලා තියෙන්නේ මෙන්න මේ හේතු වලින් අතින් දකින්නවා. මෙන්න යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියන මෙන්න මෙතනයි. මේ එකින් එක දකින්න පුළුවන් ඥාන මුදුන්පත් වෙලා. සතිය මුදුන්පත් වෙලා දකින්නවා. එහෙනම් ඒ හැදිච්ච එක නිවන නෙමෙයිනේ. උත්සාහයෙන් වීරියෙන් ගොඩනගපු යමක් ඇත්නම් ඒක නිවන නෙමෙයි ලෝකේ. අනේ සතියෙන් දකින්න. නුවණින් මොකද දකින්නේ? එවන්දු ලෝකේ අත්හැරලා දැම්මා නම් එතනින් අත්හැරීමෙන් නොවැළැමීම දීමෙන් නිවන් දකිනවා. අනේ සීහ නුවණ ක්‍රියාත්මක වෙන හැටි ඔතෙන්නේ. මෙන්න මේ අවස්ථාවේ දකින්නකොට අංගපසක විහිදුවගෙන වෙන් කරගෙන ඉන්න එක, පංචේන්ද්‍රියයන් වශයෙන් වෙන් කරගෙන ඉන්න එක මනස උත්සාහයේ වීර්යයේ යෙදෙන වෙහසක් නිසා සිද්ධ වෙන්නේ. නිරන්තරයෙන් මේ වෙහස යොදවනවා. මේ වෙහස අත්හැරියා නම් වැඩක් නැති අඟපසක මොකටද? ඒ වෙහසත් ඉවරයි. ඒක කොච්චර සාන්තුත ප්‍රණීතද? ඔන්න නුවන්ට ගෝචරය. මෙන්න මේක තමයි මේ නුවන් නැත්නම් මේ ආනාපාන හතිය පලවන්නේ නැහැ කිව්වේ ඒකයි. එයා දකින්නේ නැති ඉහට යන්න. මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. සීයයි නුවන්යි නැත්නම් යන්න බෑ. ඒක හතර වෙන්නේ. මෙන්න මෙතෙන්දී එයා දකිනවා නම් එයාට සිහිය පවතිනවා. අත්හැරපුවාම නොඇලී මිදී ගියාම යමක් යම් තැනක නැති වුණාද? එතන තියෙන දුක ඉවරයි. නිරෝධය දකිනවා. සිහියෙන් දකිනවා. මේ කටයුත්ත ඒකටද ගැළපෙන්නේ වෙන එකකටද? අත්හැරීමේ නොඇලීමේ මිදීමේ ලබන්නේ නිවන කියලා නුවණින් දකිනවා. අත්හැරීමේ මිදීමේ නොඇලීමේ කටයුත්තට සතිය දෝනවා. සිහිය දිබගාම මොකද වෙන්නේ? සිහිය පූර්ණ වෙලා ගිහිල්ලා අර තියෙන අඟපසනේ සියල්ලම අත්හැරලා ගිහිල්ලා එකම එලිකඳක් තත්ත්වයටපත් වෙනවා. ටියුබ් ලයිට් ආලෝකයක් වගේ. ටියුබ් ලයිට් එක හීනි නෙමෙයි. ශාරීරිය අතන ප්‍රමාණයට ඝන ස්කන්ධයක් ඇති. ආකාශයේ මැද තිබ්බ ආලෝක හදක් වගේ. බොහෝම නිශ්චලලා පිහිටෙනවා. දැන් එයාට ගත නිසා තිබිච්ච, අඟපසඟ නිසා තිබිච්ච සියලුම දාහ ඉවර වීම අත්දකින්න මෙලො ජීවත් වෙලා ඉන්න පුද්ගලයා අත්දකින්න අවස්ථාව තමයි සමාධිය. මෙලො අත්දකින්න ඇති. මෙන්න මෙතෙන් දාපුවාම කියන චතුර්ථ ධානයට ලැබුණා. ඔය අවස්ථාව හැරෙන තව චතුර්ථ ධාන අවස්ථාව වගේ එක එකනා කොහොම කිව්වත්. ඔය කිව්ව අවස්ථාව බුදුරජාන් වහන්සේ දේශනා කළා තිනෝ මෙන්න මෙහෙම. යම්කිසි පුද්දලේගේ ඉහේ පටන් හෙද්දකින් සුදු රෙද්දකින් ඉහේ පටන් අඟපසක වැහෙන්න බැහුවනම් කොහොමද පේන්නේ? චතුර්ථ ධානයේ පේන්නේ ඔන්නෝම ලක්ෂණේ ඔයක වැටෙනවා කියලා. හැබැයි චතුර්ථ ධානය ගැන කතා කරන යෝගාවචරයෝ කොච්චර කතා කළත් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාතනෝ චතුර්ථ ධායන්න පත්‍යච්ච ලක්ෂණ දැක්ක කෙනේ ඒ අය අතර ඉන්නවම උගට දැනගන්න නැහැ. නාහයාගේ ප්‍රථම අධ්‍යයනයයි අස්මත්තමේ දෙති අධ්‍යයනයයි නලේ තෘතී අධ්‍යයනයයි ඉස්මුදේ චතුර්ථ අධ්‍යයනය කියලා මෙන්න මේ જાති එකක් නැති නයි ඉන්නවා. මොකාගේ වරද්ද කියලා නම් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නම් එහෙ පේන ප්‍රතිලක් නැහැ. බුදයන් වහන්සේ ධ්‍යාන හතරේ ලක්ෂණ හතරක් මේ කරලා තියෙනවා. ඒ ලක්ෂණ හතරේ එක ලක්ෂණයක්ව ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණයවත් ඔගේ චතුර්ථ ධ්‍යානෙ කියන එකේ පහල වෙලා නැහැ. විමර්ශනය කරලා බලපහම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලක්ෂණ නැතුව ධ්‍යාන සත්‍යයන් දකින්න පුළුවන් ඔය අපි කිව්ව ක්‍රමෙට අත් දැකලා ගියොත්. මේ එතෙන්ට යනකන් යන චතුර්ථ ධ්‍යානයට යනකන් යන ආර්ය මාර්ගය. ඇලුම් කරපු යමක් ඇත්නම් සතියෙන් යුක්තව තෝරා ගන්නවා මේක ලෝකෙටයි ති. නෝනින් තේරුම් ගන්නවා මේක අත්හැරපුවාම නිවීමයි සැනසීමයි නිවන. සිහියෙන් යුක්තව ඒ පැත්තට සිහිය යොමු කරනකොට සිහිය පිහිටනවා නිවන් යොමු වෙලා අර තිබුණ සත්‍යය අත්හැරලා ඊටහාට පිට සාන්ත ප්‍රේත ත්‍ත්වයටපත් වෙනවා. දැන් ඔය ක්‍රමයට ආවේ චතුර්ථ ධ්‍යානයේ සාන්ත ප්‍රේත ත්‍ත්වයට මෙතන නිවන නෙමෙයි තා. නිවන සම්පූර්ණ නෑ. කාම ලෝකේ නික්මිත නිවන තියෙනවා ඔතන. තව රූප ලෝකේ නික්මිත නිවන ඔතන නෑ. දැන් ඉන්නේ රූප ලෝකේ ධාහිරව ඉන්නවා. ඔය ධම්මගෙදි ඔන්න සිහිනුවර තියෙනවා නම් එතෙන්දී ආර වැටහීමක් එනවා. මේ ඉලිකඳ මොකද්ද? මේ ශාරීරිය හැටියට පේන්නේ මෙච්චරයි. මේන් පිට ශාරීරියක් දැర్శණය වෙන්නේ නෑ. ශාරීරියක් අරමුණු වෙන්නේ නෑ. මම කියන ස්වභාවයේ ගෝචරය මෙච්චරයි. මේ මොකද්ද? ප්‍රභාස්වරත්තේ ආලෝකයයි. ඔන්නේ පිළිතුර එනවා. ඔතෙන්ට. හැබැයි ඒක නිවන කියන ගමනට වහින්න මොට්ටේ කියන්නේ නැහැ. මුට්ටක් හතියේ නැති නිසා. පැවැත්මක් නිවන නෙමෙයි කියලා දකිනවා. මේ ආලෝකය කියන්නේ පැවැත්ම. ඒක දැකලා ඉවරයි තින්දි. උගර නිවන කියන හැවටින්නේ. එතෙන්දි නුවණ පහළා දකින්න පටන් ගන්නවා. මේ ආලෝකය විතරක් නෙමෙයි. මේ නිදහස් පරිසරයක් තියෙනවා වගේ. උඩ බැලුවත් යට බැලුවත් වට බැලුවත් හැමතැනම අනන්ත ආකාශයක් පේනවා. ගස් කොළන් ද්‍රව්‍ය වතු බලාකුළු කිසිම දෙයක් සම්බන්ධ නැති. ආලෝකයේ සියුම් ආලෝකයක් විහිදීගෙන අනන්තයට යනවා විහිදීලා උඩ යට වට හැමතැනම. අන්න එහෙමක මැද්ද නේද මේ ඉලි කඳක් වාගේ තියෙන මේ ආලෝකය මම කියන තියෙන ආලෝක පිට තියෙන්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. මේ දකින්නකොට සමන්ත පේනවා. මේ ආලෝකය කියන්නේ එක්තරා විදිහකට රූප කලාප කොටස. මේවා එකතු කරගෙන කැටි කරගෙන ඉන්න නිසා තමයි මේ ආලෝක පිටක් පේන්නේ. මේ එක් කිරීමට කැටි කිරීමට උත්සාහයක් වීර්යයක් යොදන්න ඕනේ. නිරන්තර උත්සාහයක් වීර්යයක් යොදනවා මේක වෙහෙසක්. මේ වෙහෙසමින් ගොඩනගන යමක් ඇද්ද? මෙන්න රූපාවචරයේ දුක. ඒක එතෙන්දී වැටහෙන්නේ. රූපාවචරයේ එකක් නිදුක් කියලා හිතාගෙන ගියාද බලනකොට එතෙන්දී වෙනවා රූපාවචරයේ ගොඩනගන විදිහේ දුකක් තියෙනවා. මනස නිරන්තරයෙන් උත්සාහයක් වීර්යයක් යොදනවා. මෙන්න මේ උත්සාහයේ වීර්ය අත්හැරියා මොකද වෙන්නේ? මේ ගොඩනගුපේක පවතින්නේ නැහැ. නාම ධර්ම වශයෙන් පරවතින එක අත්හැරපු ගම කිවිල යනවා. එහෙනම් මොකද්ද සාන්ත මොකද්ද ප්‍රණීත? නිදහස් වෙන්න පුළුවන් අනන්ත ආකාශයේ නිදහස් වෙලා ඉන්න පුළුවන්කම තියෙන මොකද මේ හිර කරන්නේ? මෙන්න මේ අදහස එනකොටම අර එලිකඳක් වශයෙන් හිර කරපු ආලෝක හිර කිරීමේ මානසිකත්වේ නිදහස් වෙනවා. අන්න අත්හැරී ගියන වැලිය ගියා මිදී ගියා. රූපේ ඉක්මවා ගිහිලා රූප රාගේ ඉක්මවා ගිහිලා අරූප රාගේ ඊළඟට ඉතුරු වෙන්නේ. යථාර්ථයෙන් දැකලා හිටන් රූප රාගේ ඉක්මව කාම රාගත් ඉවරයි රූප රාගත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අනන්ත ආකාශයක් හැටියට පේන්නේ සමාසිල බැලුව. කිසිම දෙයක රේඛාවක් සීමාවක් එක වර්ණයක් වෙනම කිසිම දෙයක් නැහැ. ආකාශ සංඥාවකින් ආකාශයෙන් ඉතාම සියුම් රූප කලාපයන්ගේ විසිරුණු අනන්තයේ විසිරුණු ස්වභාවයක් නිසා අනන්තව දැනෙනවා. මේ උඩේ මේ යටේ මේ වටේ කියලා ඒ වෙලාවේ වෙන් කරන්න බෑ. උඩක් කියලා වෙන් කරන්න බෑ ඒත් අනන්තයි. යටක් කියලා බෑ ඒත් අනන්තයි. තමා අනන්ත වුණා හා සමානව දැනෙනවා. අනන්ත ආකාශයක් වුණා. මෙන්න මේ ස්වභාවය තමන්ට දැනෙනවා. මේක අනන්ත ආකාශය කියලා යන එකක් නෙමෙයි. තමා උ දැකපු දැක්ම තුලින්ම තමා හිතට ගෝචර වෙච්ච දේ තුලින්ම අරමුණු එතන ගිහිලා යන්නේ. මෙන්න මෙතෙන්ද ගියහම පේනවා. එවලෙම යාට එන අර්ථයක්. මේක ඇත්තද? මේකද සත්‍යය? මේකද සත්‍යය? නිවන විමසගෙන ගිය කෙනාට ඒ අන්තිම තීරණය එනකම් ඔය ප්‍රශ්නේ මතුවෙන උත්තරේ එනවා. ඒක සත්‍යය නෙමෙයි. සත්‍යයට එනකම් ඒ උත්තරේ එනවා. එතකම බලන්න මේක සත්‍යය නෙමෙයි. මේක ලෝකේ. අන්න අදහස එනවා. එහෙනම් ලෝකේ කොහොමද දුක වෙන්නේ? මේ ප්‍රසාරණයක් කරගෙන ඉන්නේ. අනන්තයේ මනස ප්‍රසාරණය කිරීම නිසා නෙමෙයි ආකාශය අල්ලා ඉන්නේ. ප්‍රහාරණය කරපු මනසකින් ආකාශයේ නැමැති ඇත්තර වස්තුවක් අල්ලගෙන අල්ලගෙන බදාගෙන ඉන්න උත්සාහයේ වීර්යයෙන් නිසායි මේ අල්ලගෙන බදාගෙන ආකාශයේ තින්නේ. මේ ආකාශයෙන් ඉවත් වෙන්න පුළුවන්. ආකාශයෙන් ඉවත් වෙන්න නම් ආකාශය අත්හරින්න ඕනේ. උත්සාහයේ වීර්යය අත්හරින්න පුළුවන් කොච්චර නිදහස සාන්තද කියලා අදහසක් එනවා. ওই අදහස එනකොටම හරියට කිරයි තෙලයි එකට විග්‍රහය කිර තෙල පෑවිලා කිරාහක් වෙලා ගියා වගේ හොඳට පැහැදිලිව ආකාශයේ අතුරුදහන් වෙලා දැනෙන විඥානේ අනන්ත විදුර වෙනවා. මෙන්න මේක අභහා කියනවා විඥානංචායතන සමාධියතාව. හැබැයි නවතින්නේ මේකද ඇත්ත? ඒක ඇත්ත කියලා තීරණය දෙන්නේ සත්‍ය දැකලා තියෙන්නේ. මොකද මුත්තක් සතියක් නැහැ, අසම්බජඤ්ඤ භාවයක් නැහැ. ඥානයයි සතියයි තියෙන නිසා සත්‍ය විදිහටම තීරණය දෙනවා මේක ඇත්ත නෙමෙයි. මෙන්න මේක යථාර්ථය. මොකද්ද? දැනීම අනන්තයට විහිදීමේ හේතුවේ ඵලයක් වශයෙන් තමයි මේ දැනීම විහිදලා තියෙන්නේ. මොකටද විහිදුවන්නේ? ලෝකේ අල්ලන්න. දැනීමට ගෝචර කරගන්න. මාධ්‍ය කරගත්තේ මොකද්ද? ඉස්සෙල්ලා දැනීම විහිදෙව්වා. විහිදවපු දෙයින් ඒකට ගෝචර වෙච්ච ලෝකේ අල්ලගත්තා. මේක නේද මේ කරන්නේ. එහෙනම් උත්සාහයක් මෙතන යොදලා තියෙනවා. වීර්යයක් නිරන්තරයෙන් යොදවනවා. මේ අනන්තයේ විහිදිලාගේ දැනීමට කරන උත්සාහයේ වීර්යය නිරුත්සාහික වුණා නම් කොච්චර සාන්තව ප්‍රණීතද? දුක කොච්චර දුරට නිදහස්ද? ඒතර ආගේ අර විඥාන අංචායතනයේ සඳහා යම් දුකක් තිබුණාද ලෝක දුකක්? ඒකත් ඇත්තනවා මේ දුකෙන් නිදහස්. අන්න ඥානීට කොච්චරලා නිවන මුල් වෙලා අරමුණිලා එනවා. ඔතනින් ඉවත් වෙන්න තැන. ඒ උත්සාහයේ විදි අතරින් පුළුවන් බව දැනෙනවා. අතරගාම සාන්තයි කියලා වැටෙනවා. සෙනෙකින් අතරිනවා. අත්‍යරිත ගා මොකද වෙන්නේ? අනන්තයට ගියේ දැනීම මුං ඇටයක් තරම් ප්‍රමාණයට, කඩල ඇටයක් බත් ඇටයක් තරම් ප්‍රමාණයකට විහිදෙන මට්ටමේ ඉහළ විහිදෙන්නේ නැතුව ඒ මට්ටම ඉතුරු වෙනවා. හොයේ ඉන්නවද කියලා බලපුවාම ඉන්න තැනක් වෙන කරන්න බෑ. දැනීම බලපුවාම මුං ඇටයක් තරම් ප්‍රමාණයට පොඩි දැනීම මාත්‍රයක් ඉතුරුලා තියෙනවා. දැනෙන බව විතරයි එතන. දැන් අන්නේ එතෙන්දි පේනවා. ලෝකේ බාහිර ලෝකයක් එක්ක තියෙන සියලු සම්බන්ධය අත්හැරුවාම මනසේ තත්ත්වය මොකද්ද? අන්‍ය කිසිවක් දැනෙන්නේ නැහැ. ආකින්ච අඤ්ඤ. අකින්ච අඤ්ඤ. අන්‍ය කිසිවක් එතන නැහැ. මනසර ගෝචර නැහැ. එහෙනම් මනසර මොනවාද ගෝචරෙන්නේ තියෙන්නේ? අර මුං ඇටයක් තරම් ප්‍රමාණිත දැනිච්ච දැනීම මාත්‍රිය පමණයි. මෙන්න මේක රාමුවා කියන ආකින්චඤ්ඤායතන සමාධියටපත් වුණා. හැබැයි හිත හවට්ටන්නේ මුට්ටක් හටියක් නැහැ, ඥානෙ තියෙනවා. මෙතෙන්දි සංඥාවක් නෑ මේක ඇත්තද? ඕක ඇත්ත නෙමෙයි. අන්න යථාර්ථය වෙන නුවණ පහළ වෙනවා. එතන දකින්නවා මනස උත්සාහයෙන් වීර්යෙන් එක්තරා මට්ටමක නවත්ව ප්‍රසාරණ අවස්ථාවක් මේ තියෙන්නේ. මේ ප්‍රසාරණයට අවස්ථාවේ ශක්තිය දෙන නිසායි මේ කාලේ මෙහෙම වෙන්නේ. මේ උත්සාහයේ විදි නතරකොළොත් මනස කොච්චර නිදහස්ද? කොච්චර සාන්තක ප්‍රණීතද? අන්න අත්‍යරීමෙන් වැල්මේ නිවන් සාන්තිය මුල් කරගෙන මනස පිටනකොටම අර නවත්තලා තියෙන මත්තම අත්හැරලා යනවා. පලා ඉඳ ඇටි පුංචි වෙලා යනවා. අර මුං ඇටයක් අරන් තියෙච්ච එක එන්නෙන්ද පුංචිලා ඉඳි කටුටුරක් තරම් වෙනවා. අබ ඇටයක් තරම් වෙනවා. ඉඳි කටුටුරක් තරම් වෙනවා. තව තවත් පුංචිලා පුංචිලා අන්තිම මාත්‍රේ දැනීම මාත්‍රේ හිඳින්න යනවා. වෙන මොකුත් උත්තර තිබුණේ නැහැ දැන්. ඒ දැනීම මාත්‍රේ නැති වුණොත් ජීවිතේ ඉවරයි කියලා දකින්නවා. ජීවිතාසාව මත වෙලා හිටන් දැනීම මාත්‍රේ ආයෙ හැරලා නගනවා. අර මුං ඇටය අපරට ආයෙ විසිරලා යනවා. හැබැයි නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ ආයෙ ඇකිල්ල යනවා. ආයෙ ගිහිලා ගින ඉවරයි ආයෙ හැරලා ප්‍රසාරණය කරනවා. දැන් මෙන්න මෙතන විශේෂ අත්දැකීමක් ලබනවා. මොකද්ද? හිත කිව්වේ ඕක නේද? දැනෙනවා කිව්වේ ඕක නේද? ගොඩනැග දැනීමක් හිත විසින් ගොඩනගනවා. ගොඩනගන නිසාම දැනීම ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණයේ වෙච්ච දැනීම තමයි අපි හිත කිව්වේ. ප්‍රසාරණයේ වෙච්චාම මොකද ඉන්නේ? ප්‍රසාරණයට දුන ශක්තිය තියෙන කන්තිරයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒ ප්‍රසාරණයේ ක්‍රියාවලියට හිතේ ක්‍රියාවලියට ශක්තිය ගෙවෙනවා. ගෙවෙන මොකද ඉන්නේ? ආශරයක් දැනීම කුඩා වෙලා යනවා. දැනෙන ස්වභාවය ඉවර වෙනවා. ඉවර වෙන ජීවිත ආසාවන් ආශරයක් දැනීම ප්‍රසාරණය කරනවා. අන්න උත්සාහයේ වීර්ය ප්‍රතිඵලයක් හිත. එහෙනම් හිත කියන එකක් වෙනම නැහැ. හිත කියන්නේ උත්සාහයේ වීර්යෙන් ගොඩ නැගෙන එකක්. තමාගේ අත්දැකීමක් ලබනවා. මෙන්න මෙතන දකින්න ගොඩනඟුකේ දැනීම ගෙවිලා යන්නේ මොනවත් ඉතුරු කරලා නෙමෙයි. එහෙනම් දැනීම කියන්නේ හිස් දෙයක්. හරයක් ඇති දෙයක් නෙමෙයි. හිත කියන්නේ හරයක් ඇති දෙයක් නෙමෙයි. ඔන්නේ ඥානෙ ලැබනවා. ලැබුණා පස්සේ මොකද කරන්නේ? ඔය තමයි වේදනා සංඥා මනෝ සංකාර. අන්තිමට ගෙවිලා යන්නේ ඉවරෙන් තින. දැනීමයි හැඳිනීමයි. ඔන්නේ දැනෙන හැඳිනෙන ස්වභාවය සම්පූර්ණ අත්හැලා ගියාම කරපු සියලුම උත්සාහය වීර්යය ඉවරයි පැවැත්මට. ඔයින් එහාට තා පැවැත්ම උත්සාහය කිතුවිලා තිබුණේ. අන්තිම උත්සාහය වීර්යය තිබුණේ දැනීමයි හැඳිනීමයි ගොඩනගන කරපු උත්සාහයේ වීදී. ඔබ තමයි අන්තිමටම හිත නිසා ගොඩනගමු සූක්ෂම දුක. ওই දුකේ නිදහස් වෙන්න මොකද වෙනෝනේ? ඔන්න ඔය දැනීම උත්සාහයේ වීර්ය අත්හැලා දැම්මනම් ආයි ගොඩනගෙන බලාපොරොත්තුවක් නැහැ නම් හිත ගොඩනගෙන ඇටක් ගාලා බල්බයක නිමිලා ගියා වගේ ඇටක් ගාලා නිමිලා යනවා. නිමිලා කියන්නේ දැනීම ඉවරයි. ආයි හිතන්න කෙනෙක් විඳින්න කෙනෙක් පුද්ගලත්වය මමේ කෙතර නැහැ. අවගේ සත්‍ය ඉවරයි. ඔන්න ගියා නවානුපුර සමාපත්තියේ නිරෝධ සමාපත්තිය. අදිත්‍යාණය කරගෙන හිටියොත් ඒ වෙලාවෙ ඉන්නවා. ඒ වෙලාවෙ ආශරයක් පුංචි තිතක් වෙලා ආපහු වෙනවා. බලපුවා මේ තිත තමයි ගොඩනැගුවේ නෑ මොකෙන්ද ආවේ. පෙරභවය තුල මේ පුනර්භවයක් හටගැන්වීමේදී ප්‍රතිසන්දියේදී ගත භවාංග ශක්තියත් හිත පහළ වෙන කර්ම ශක්තියක් තිබුණාද? අන්නේ කර්ම ශක්තියේ බීජය තමයි අපි නිරුත්සාහය මත කරලා දැනීම පවත්වන්නේ. ඔන්න ඕක දකින්න. ඔය දැනීම යම් මොහොතක කොතෙක්කල් පවතීද? ජීවිතයේ ආයුෂයක් ඇද්ද ගෙනාපු ආයුෂයක් ආයුෂ කාලයේ අවසාන දවසට ඒ මාත්‍රියේ ගොඩනගෙන ශක්තිය කෙලවරයි. එන ජීවිතයේ පවතින එක අවධාරි එතෙන්ද මිසක් එතෙන්ද නම් අසාරත්වයේ දැක්ක කෙනා නැවත වාරයක් ලෝකෙට හිත පිහිටවල නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පුරාණයේ ක්ෂේත්‍රලා ගියා. නවන් නැති සම්භවම අත බහල කරේ නැහැ. ආයිති නැවත භවයකට හිත හිටියේ නැහැ. සීන බීජයි නැවත වාරයක් උප්පත්තියට හේතු නැහැ. අර්ග ජීලගේ පහන ඉවිලා ගියා වගේ අන්තිම මොහොතේ කෙලවර වුණා. ආයි සසර ගමන ඉවරයි. මෙන්න ආනාපාන හතියෙන් නිවන් දකින්න ඕන නම් යා යුතු නවනුපුර සමාපatti මාර්ගය විතර මාර්ගයක් නැහැ. යන්න තියෙන ඉහළම මාර්ගය ඔය ක්‍රමෙන් ඒකයි. හැබැයි ඔය ක්‍රමයක් දැනගෙන හුස්ම අදින්න කවුරුවත්. ඉතින් කවරය වාගේ හරියට අදිනා මෙහාට අදිනා නිසා ඔහොම යථාර්ථයක් දැනගෙන දහම තේරුම් අරගෙන ආනාපානයක් වලන්නේ නැති නිසා කිව්ව ඕක වලලා වැඩක් නැහැ කියලා. ඔහොම ක්‍රමයක් තියෙනවා. නවනුපුර සමාපattiට ආනාපාන වායෝ කසිනේ මුල් කරගෙන ආරම්භ කරන කරන වායෝ කසිනේ මුල් කරනවා මිස ඒක අවසාන දක්වා නැහැ. දැන් නිරෝධානුපස්සී අක්ෂසී සාමිධිකදී නිරෝධානුපස්සී පස්සසී සාමිධිකදී එතන ආසාස ප්‍රසාදික ගතිය. නිරෝධේ යන ඕනේ චතුර්ථ අධ්‍යායය නැවතුන ආසාස ප්‍රසාදික. නිරෝධේ යන කොහේ තියෙන ආසාස ප්‍රසාද? නිරෝධෙන් එහාට තියෙන පටිනිසියා ගානුපස්සී අක්ෂසී සාමිධිකේ තව එහාට හුස්ම ගැන කියවෙනවා. නිරෝධෙන් එහා පැත්තට තියෙනනේ අපේ භාවනාව. පටිනිසියා ගානුපස්සී අක්ෂසී සාමිධිකේදී පටිනිසියා ගානුපස්සී පස්සසී සාමිධිකේදී ඉතින් පිළි නොගන්නවා කියတဲ့ අංගික් මෙලින් ආස්වාද කරනවා කික් මෙනවලු. දැන් චතුර්ථ ධානයේදී ආස්වාස පස්සාව නිරෝධයි. බුදුරණන් වහන්සේම දේශනා කරනවා. චතුර්ථ ධානයේදී ආස්වාස පස්සාව නිරෝධ වෙනවා කියන. දැන් ආස්වාද පස්සාව නවතිනවා චතුර්ථ ධානයට ගිය ගම. හුස්ම ගන්නෙ නෑ. එහෙනම් එතනින් ඉහළ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී එහාට යන කොහේ ආස්වාද පස්සාව හතරෙන් දෙකට පැනලා එහාට යන්නේ. දැන් ආස්වාද පස්සාව ගැන හුල ගැන කිව්වනා. එහෙට කියන්නේ කොහොමද හුලගන්නේ? නිරෝධයට යන මොන හුලකද හෘදේ හම්බෙකට ඉවරයි. හෘදේ වස්තු කම්පණයට ඉවරයි නිරෝධයට යනකොට. පටිනිසයක් ගන්න පස්සේ නිකන් අසහස්වාසා වෙනවා. මේ මොකද ඒ කියන්නේ ඒකද? පහකලෙ ඉත්තක් තියෙනවා, අසුරු කලෙ ඉත්තක් තියෙනවා. පිළිනො යන තැනට යනකම්. නිරෝධයට කියනවා පරිහතුන් වහන්සේ විතර නෙමෙයි අනාගාමී කියන නිරෝධයේ ඉන්න. එහෙනම් යන වයි කරන්න කොට තියෙනවනේ තව. ඒ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව පහ කරන කොටුම. පිලි නොගැනීමට පහකලිත කොටස තියෙන නිසා අන්න ඒක පස්සාත ධර්ම. අවිද්‍යාව පහකර දැමීමට පස්සේ පස්සාත කරමුවා පස්සාත කරලා ඉවරයි. පස්සාත කිරීම නිසා යම් මාර්ගයක් සාංගික මාර්ගයක් ආසාත කළාද මාර්ගය ආසාත කරලා ඉවරයි. ආසාත පස්සාත කළා අරිහත් නොහතේ නිරෝධය. උනාදී ආසාත පස්සාත අවසන්. අන්න ඒක ආසාත පස්සාතය.